නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැමදෙනාටම. අපි මාස කිහිපයකට පස්සේ අපි වුහාර දේශනා පාඩම් මාලාව දැන් ආරම්භ කරනවා. අපි මේ වෙනකොට වුහාර දේශනාවල කතා කරලා තියෙන්නේ දානීය සම්බන්ධයෙන්. ඉතින් ඒ දානේ සම්බන්ධයෙන් ප්‍රතිකර ගණනාවකින් අපි සාකච්ඡාව ගෙන ගියා. ඊළඟට අපි පැමිණියා ඊට වැදගත් මාතෘකාවට, ඒ තමයි දක්ෂිණා විභංග සූත්‍රය කියන එක. ඒ දක්ෂිණා විභංග සූත්‍රයට අනුව ඒ නිදාන කතාව අපි විස්තර කරලා ප්‍රජාපති ගෞතමීගේ දායකත්වය, බුදුරණන් වහන්සේ විසින් ඒක ඒ දානේ සංඝයා වෙත යොමු කරවීම, ඊට අනතුරුව ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඒ වෙච්ච සාකච්ඡාවේදී ඉල්ලීමේදී බහුකාර මිනිස්සු, ඒ කියන්නේ බොහෝ උපකාරක ඇති අය ගැන කතා කරනකොට අපි උපකාරක බහුකාරක පිරිසක් ගැන කතා කරා. ඉතින් එතනදී අපි දෙමව්පියෝ ගැන, ආචාර්යවරු ගැන, ආචාර්යවරු කිහිපයක් විස්තර වශයෙන් කතා කරා. ඊළඟට අපිට තියෙන චතුපච්චේ දායක සහ ගිලානුපට්ටාක කියන පිරිස, අපි හිතන්නේ ඒවත් අපි සවිස්තරව කතා කරා. ඊළඟට අපිට තියෙන්නේ පුද්ගලික දාන පිළිබඳව විවරණය. පුද්ගලික දාන ගත්තම බුදුරජාණන් වහන්සේ දක්ෂිණා විභංග සූත්‍රයේදී සාංගික දාන 7කුත් පුද්ගලික දාන 14කුත් බෙදලා පෙන්නනවා. පුද්ගලික දාන කියලා අදහස් කරන්නේ යම් කිසි කෙනෙකුට, පුද්ගලයෙකුට දෙන්නා වූ දාන. ඒක විශේෂයෙන් අටුවාවක් කියන මේක සාමාන්‍යයෙන් මෙතන අදහස් කරන්නේ බත් හැන්දක් වගේ ප්‍රමාණයක් නෙවෙයි, සම්පූර්ණ දාන වේලක් කියන එක. කියන්නේ සම්පූර්ණ දානයක් කියන එක මේ අදහස් කරලා තියෙන්නේ. ඉතින් නමුත් බත් හැන්දක් වගේ පොඩි ප්‍රමාණයක් දුන්නත් සම්මා සම්බුදුහරයෙකුට විශේෂානිසංස තියෙනවා. නමුත් මේ විශේෂයෙන් මතක් කරන අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ කතා කරන්නේ දැන් බල්ලෙක්ට එහෙම අපි පොඩි ආහාර ප්‍රමාණයක් දෙනවා. ඒක ගැන නෙවෙයි මේ විශේෂයෙන් අදහස් කරලා තියෙන්නේ ආත්ම භව 100ක් විපාක දෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ සතාට බඩ පිරෙන්නට කෑම ලබා දීම. ඒතකොට අනිත් ඉහළ ශාස්ත්‍රවරු ගැනත් එහෙමයි. එතකොට මොනවාද තමන්ගේ ආධ්‍යාත්මික ගුණ දියුණුවට උපකාර කර අයට ප්‍රතිඋපකාර කිරීමේ දුෂ්කරත්වය පෙන්වා දුන් තථාගතයන් වහන්සේ පුද්ගලික දාන 14ක් දේශනා කළා. පුද්ගලික දාන 14ක් දේශනා කළා. ඒ තමයි ඒ පිළිවෙලින් ගත්තොත් සම්මා සම්බුදුවරයෙකුට දෙන දාණය, පසේබුදුවරයෙකුට දෙන දාණය, අරිහත් පලස්තේකට, පලස්ත කියලා කියන්නේ මාර්ගයට අනතුරුව පලසිත උපදිනවනේ. එතන් පටන් එයා පලස්ත කියලා හඳුන්වන ඵලයේ පිහිටි කෙනෙක් කියන එක. එතකොට අරිහත් ඵලයටපත් වෙච්ච කෙනෙක්ට අරිහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්න අයෙකුට, ඒ කියන්නේ අරහත් ඵල සච්ච කිරියාය පටිපන්නෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ මාර්ග සිත පවතින අවස්ථාව ගැන මේ කියන්නේ. ඒක අපි ඉස්සරහට විස්තර කරගමු කොහොමද ඒ වගේ කෙනෙක්ට දානයක් දෙන්නේ කියන එක. ඊළඟ අනාගාමී පලස්තයා, අනාගාමී මාර්ගස්තයා, ඒ කියන්නේ අනාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන්න කෙනා කියලා දස් කරන්නේ. සක්‍රදාගාමී පලස්තයා, සක්‍රදාගාමී මාර්ගස්තයා, ඒ කියන්නේ ඒක ඵලයේ අධිගමනය කරන්න පිළිපන්න කෙනා. සෝතාපට්ටි පලස්තයා, ඊළඟ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන්න අයෙකුට දෙන දානය. ඔයාට තමයි ආර්යයන්ට දෙන දානේ. ඔකේ හැබැයි මට තිය 10 බුදුවරයෙකුට, පසේ බුදුවරයෙකුට ඇතුළත් වුණාම. ඒතර ඒ සෝවාන් පලස් ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන්න අයෙකුට දෙන දානේ කියන එකට ගොඩක් අය ඇතුළත් වෙනවා. ඒ කියන්නේ තිසරණයේ සමාදන් වෙච්ච තැන ඉඳලා ඉන්න අය මේ ගොඩට ඇතුළත් කරනවා. අපි ඒක ගිය පාර සවිස්තරව කතා කරා. ඊළඟට අබෞද්ධ අභිඥාලාභී තාපසයෙකුට දෙන දානය, අභිඥා ධ්‍යානලාභී කෙනෙකුට. ශීලවන්ත ප්‍රතක්ජනයෙකුට දෙන දාන, ඒකත් අබෞද්ධ කෙනෙක් අදහස් කරන්නේ. ශීලවන්ත ප්‍රතක්ජනයෙක්, දුශීල ප්‍රතක්ජනයෙක්, ඒත් අබෞද්ධ තිරිසන් සතෙකුට දෙන දාන. මේ තමයි 14. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙන් ඉහළම දානය පරම දක්ෂිණා වෙන්නේ සම්මා සම්බුදුරයෙකුට දෙන දානය. ඒකට හේතුව තමයි උන්වහන්සේ සියලු කෙලෙස් නසලා තිනවා වාසනා ගුණයත් සහිතව. රහතන් වහන්සේලා කෙලෙස් නැසුවට වාසනා ගුණ ඉතිරිනවනේ సంతානය තුළ. ඉතින් වාසනා ගුණයත් සහිතව සියලු කෙලෙස් උන්වහන්සේ නැසලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දානේ අතිශයින්ම මහත්ඵලයි. මොකද ඒක තුළ කිසිදු, මොකද ප්‍රතිග්‍රාහකයා තුළ තියෙන කෙලෙස් හෝ කිලිටි නිසා දායකයාගේ කුසලය අල්පඵල වෙනවා. ඒක ඒක දුර්වල වෙනවා. ඉතින් ඒක හරියට අර තෘණ දෝෂ සහිත නැත්තම් වල් පැල තියෙන කුඹුරක අස්වැණු වල දැන් පොහොරවල සාරය වල් පැලත් අරගෙන sorry කුඹුරේ අස්වැන්න අඩු වෙනවා වගේ මේ මොනවද ඒ අඩුවීමක් වෙනවා වගේ මේ මොනවද ඒ දානෙත් ආනිසංස නැත්තම් කුසලයේ ආනිසංස දුර්වල වීමක් සිද්ධ වෙනවා. මේ පෞද්ගලික දාන 14 අතුරින් පළමු දානේ ඉහළම දානේ වාසනා සමග සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සම්මා සම්බුදුවරයෙකුට දෙන දානය අභිභවන පෞද්ගලික දානයක් නැත. ඒකට එහා ගිය පෞද්ගලික දානයක් නැහැ. ඊට එහා ගියපු සාංගික දානයක් තියෙනවා. ඒ තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය. අපි ඒක එදාට ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ එසේම පසේ බුදුවරයෙකුට සහ ඒ පරම දක්ඛිනා නමින් හඳුන්වන එක පරම දක්ඛිනා කියලා කියනවා. ඊට පස්සේ එසේ එනමින් හඳුන්වලා පරම දක්ඛිනා නමින්ද හඳුන් ලැබේ. එසේම පසේ බුදුවරයෙකුට සහ රහතන් වහන්සේ නමකට දෙන දානේද පරම දක්ඛිනා ගණයට වැටෙනවා. ඒ ඔහු දානේ පළහීන කරන සකල ක්ලේශයන් ප්‍රහාණය කර සිටින බැවිනි. ඉතින් සකල ක්ලේශයන් ප්‍රහාණය කර සිටිනවා වාසනා ගුණය තියෙන නිසා සම්මා සම්බුදුවරයෙකුට දෙන තරම් මහත් පළවන්නේ නැහැ. ඊට පස්සේ එතකොට ඊළඟට දැන් මේ ආර්යයන් වහන්සේලාට දෙන දාන පැහැදිලි කරාට පස්සේ අපිට හම්බ වෙනවා උදාහරණයකට පෞද්ගලික බුදුවරයෙකුට පසේ බුදු රහතන් වහන්සේ දැසෙනවා රහත් වීමට රහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයා කියලෙනවා. රහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයා. ඒ විදිහටම අනාගාමි ඵලස්තයා ඉතින් රහතන් වහන්සේ කියන එකයි. ඒ කියන්නේ රහතන් වහන්සේලත් කියන අරහත් ඵලස්තයා කියලා. ඊට පස්සේ අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයා. ඊළඟට සක්‍රදාගාමි ඵලස්තයා. සක්‍රදාගාමි ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයා. ඊළඟට සෝතාපට්ටි ඵලස්තයා. ඊළඟට සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයා. හරිනේ, මේ තමයි එන 10 දෙනා. එතකොට මේ ඔක්කොම ආර්යෝ බැලුව තියෙන විදිහට, හැබැයි මේ පුද්ගලයා විතරක් අපේ ධර්මයේදී එක්ස්ටෙන්ඩ් කරනවා. මේක සවිස්තරව දක්වලා තියෙනවා. මෙතන සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම ඵල පිළිපන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගත්තා ඉතන මාර්ග විහිතිය එන්නේ භවංග, භවංග චලන, උපච්ඡේද, ඊට පස්සේ මනෝද්වාරාඥසිත ඇවිල්ලා පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ, මාර්ග, ඵල, ඵල සිද්දකයි භවංග. ඕක තමයි සාමාන්‍යයෙන් මාර්ගය උපදින ක්‍රමය. එතකොට මේ ක්‍රමේදී මේ මාර්ගය උපදින වෙලාවේදී මේ අවස්ථාවට කියනවා මාර්ගස්ත කියලා අපි සාමාන්‍යයෙන්. අභිධර්ම පරියායය. මේක මාර්ගස්ත පුද්ගලයා එක චිත්තක්ෂණයේ ඉන්නේ. මීට කලින් ඉන්න කට්ටියට කියනවා පෘථග්ජන කියලා. ඔය විශේෂයෙන් අපිට හම්බ වෙන ගෝත්‍ර බහු පුද්ගලයා කියලා කෙනෙක්. ඒ ගෝත්‍ර බහු පුද්ගලයා සමහර තැන්වල පෘථග්ජනයෙකුත් නෙවෙයි, ආර්යයෙකුත් නෙවෙයි. එහෙම කතාවද පෘථග්ජන ගෝත්‍රය අභිභවමින් ආර්ය ගෝත්‍රයට පැමිණෙන පුද්ගලයා නිසා. නමුත් එයා නිෂ්පරියාය භේදයෙන් ගත්තොත් පරමත දීපනීය අධිග්‍රන්ථවල කියලා නිෂ්පරියායෙන් කියන්නේ 12 ආර්ය පෘථග්ජන භේදයෙන් ගත්තොත් එයා වැටෙන්නට ඕනේ පෘථග්ජන කියන ගෝත්‍රයට. මොකද එයා කෙලෙස් තාම කපලා නැති නිසා. ඉතින් ඒ නිසා මේ මෙතනින් එහාට තියෙන ඔක්කොම පෘථග්ජන ලෙස අපි හඳුන්වනවා. සමහර තැනක ගෝත්‍ර භූ පුද්ගලයා පෘථග්ජනයි ආර්යයි කියන තැන දෙකටම මැදි කරලා වෙනම පුද්ගල ලෙස කතා කරපු අවස්ථාවක් තියෙනවා. එතකොට මේ මාර්ගස්ත පුද්ගලයා ඉන්නේ චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි මෙයා ඉන්නේ. ඊට පස්සේ මෙයා පලස්ත පුද්ගලයෙක් වෙනවා දිගටම. පලස්ත වෙනවා ඊළඟ සකෘදාගාමි මාර්ගසිත උපදිනකන්. ඔකට වැදගත් වෙන. ඒ උපදිනකන් මෙයා පලස්තෙක්. සෝවන් පලස්තේ. සෝතාපන්නි පලස්තේ. සකෘදාගාමි මාර්ගසිත උපදිනකන් එයා සෝතාපන්න පලස්තෙක් බවටපත් වෙනවා. එතකොට ඊට ප්‍රථම සිතේදී මාර්ගස්තයා ඊට කලින් එයා ප්‍රතක්ජනේ. එතන ප්‍රතක්ජන භාවයේ දිගටම යනවනේ. එතනදී අටුවාවේ මොකද කරලා තියෙන්නේ? යම් වෙලාවක තිසරණය සමාදන් වුණා නම් තිසරණ සමාදානය එතනදී විශේෂ බෙදීමක් කරනවා තිසරණය සමාදන් වුණු සහ සමාදන් නොවුණු කියලා. මොකද තිසරණය සමාදන් වෙලා තමයි මේ ගමන ඇවිල්ලා මේ කෙනා මාර්ගස්ත භාවයට පත්වන්නේ. එතකොට මේ විශේෂයෙන් තිසරණය සමාදන් වීමෙන් අදහස් කරන්නේ එයාට සුතමේ ඥානයක් ඇති වෙනවා. මේ තමයි සත්‍ය, මේකයි අද අවබෝධ කළ යුත්තේ, මෙයයි මාර්ගය, මෙන්න මේ කියන දර්ශන ටික සුතමේ වශයෙන් එයා තේරුම් ගන්නවා. එතකොට ශ්‍රුතවත් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා එයා. ඒක අපේක්ෂා තිසරණේ සමාදන් වීම අපේක්ෂා කරන්නේ අවමට්ටමේ හරි බුදුරජාන් වහන්සේ යමක් අවබෝධ කරා නම් ඒ අවබෝධය, ඒ අවබෝධක් ඥාණය පිළි අරගෙන එයට සාක්ෂාත් කිරීමට දවසක කැප වෙනවා, මහන්සි වෙනවා, ඒකට උත්සාහවත් ගන්නවා කියන අදහසට එයා යොමු වෙනවා. එතකොට එයා සත්‍ය ප්‍රතිවේදයට යොමු වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතන ඉඳලා මේ මාර්ගසිත උපදිනකන් පුද්ගලයෝ බෙදෙනවා. තිසරණේ සමාදන් වෙච්ච කෙනා, තිසරණේ සමාදන් වී තිසරණේ සහිත පංචශීලයේ සමාදන් පංචශීලයේ ගත්ත කෙනා, ඔය විදිහට තිසරණයේ සහිත දසශීලයේ ගත්ත කෙනා, මේ විදිහට විපස්සනා වඩන කෙනා ඊළඟට මාර්ගසිත උපදින අවස්ථාව කියලා ඔය මට්ටමට මේකෙ බෙදීමක් එනවා. එතකොට අපි ඔක්කොම වැටෙන්නේ මේ ගණිතේට. අපි වැටෙන්නේ මේ තිසරණ මෙහා පැත්ත. ඊට පස්සේ මේ එතකොට මේ 10 වෙනි පුද්ගලයා ගොඩක් බ්‍රෝඩ් දෙතන. සෝවාන් මාර්ගසිත උපදිනකොට ඉන්න පුද්ගලයා වගේම තිසරණයේ සමාදන් වෙලා ඒ මාර්ගයේ පිළිවෙලින් එනකොට තිසරණේ සමාදන් වෙනවා. ඊළඟට තිසරණේ සමාදන් වෙලා පංචශීලයෙන් නිති රකින්න කෙනෙක් ඉන්නවා. නිකං එතන අදහස් කරන්නේ නිකං සමාදන් වෙනවා කියන කෙනෙක් නෙවෙයි, අත්‍තරම රකින්න සමාදන් වෙන කෙනෙක් ඉන්නවා. ඊළඟට දසශීලයේ සමාදන් වෙලා රකින්න කෙනෙක් ඉන්නවා. ඊළඟට සාමණේර සීලය රකින්න කෙනෙක්, උපසම්පදා වෙච්ච කෙනෙක්, උපසම්පදා වෙලා නම් ඊට පස්සේ උපසම්පදා සීලේ සීලය රකින්න කෙනෙක්, උපසම්පදා වත්ත සම්පන්න භික්ෂුවක් ඉන්නවා. ඊට පස්සේ විපස්සනා වඩන කෙනෙක් ඉන්නවා. ඒකට අපිට ගිහි අය වුණත් එතනත් කරන්න පුළුවන්. එතන ඉඳලා මගේ මම තේරුම් ගත්ත විදිහට, දන්න විදිහට. ඒතර විපස්සනා වඩන කෙනෙක් ඉන්නවා. මාර්ගස්ත පුද්ගලයා ඉන්නවා. එතකොට ඒ පුද්ගලයා වෙනකම්ම මේ 10 වෙනි පුද්ගලයා එක්ස්ටෙන්ඩ් වෙනවා. ඔක තමයි අතන විස්තරය. ඒ නිසා තමයි අපි ඔක විස්තර කරනවා. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නා යන පදය පුද්ගලයන් ගණනාවක් ඇතුළත් වෙන පදයකි. පහතින් දැක්වෙන්නේ පදයේ යටතට ගෙනෙන පුද්ගලයන්. ඒ යමෙකුට දන් දීමෙන් දක්ෂිනාය විපාක අඩු පුද්ගලයාගේ සිට වැඩි වෙන පුද්ගලයා ලෙසට. ඒ කියන්නේ මේ ලිස්ට් එකේ අඩුම විපාක ලැබෙන කෙනා ඉඳලා අපි යනවා. ඒතර තිසරණ ත්‍රිවිධ රත්නේ සරණ ගිය ගිහි උපාසකේ. එයා උපාසක මහත්තයෙක්. එයා තිසරණේ සරණ ගියපු කෙනෙක්. නැත්තම් උපාසිකාවක්. පංචශීලයේ රකින්න ගිහි උපාසකේ. ඒතර යා තිසරණේ රකින්න කෙනෙක් ඉන්න පුළුවන්, නොරකින්න කෙනෙක් ඉන්නට sorry පංචශීලයේ රකින්න කෙනෙක් ඉන්න පුළුවන්, නොරකින්න කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි බෞද්ධයි තිසරණේ සමාදන් වෙලා ඉන්නවනේ. බෞද්ධකම තීරණය වන්නේ සීලයෙන් නෙවෙයි, ඒක තිසරණය මත තීරණය වෙන එක. දසශීලයේ රකින්න ගිහි උපාසකයෙක් ඉන්න. ඒකත් වැදගත්. දසශීලයේ රකින්න ගිහි උපාසකයෙක් ලෙස. එතකොට එයා පංචශීල දසශීල කියන්නේ නিত্য සීලයක් සාමාන්‍යයි. ඒක සාමාන්‍යයෙන් අද නම් පොය දවස් වලට සමහර සමාදන් වෙනවා, සමහර ආචාරවරුත් ඒක අනුමත කරලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් බැලු බැලමට දසශී අපිට තියෙන නিত্য සීල දෙකයි ගිහියන්ට, පංචශීලයයි දසශීලයයි. උපෝසත සීලය කියලා කියන්නේ ඒ පොය දවසට විතරක් සමාදන් වෙන සීලයක්. අටසිල් කියන එක. මොකද දසශීලයේ තියෙන ප්‍රධානම අංගයක් තමයි Brahmacharya වට අමතරව 800ට වඩා වෙනස් වෙන්නේ මුදල් පරිහරණය නැති වෙනවා. ඒතර මුදල් පරිහරණය කියන එක අපිට මේ දවසකට දෙකකට කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. අපි ළඟ ඒ කියන්නේ සම්පූර්ණ මුදල් ටික තමයි අතහරිනවා කියලා එකක් තියෙනවා. මාස 3කට දසසිල් සමාදන් වෙච්ච කතාවක් ප්‍රවෘත්තියක් එනවා අටුවාවේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ සහෝදරයෝ තුන්දෙනෙක්. නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේක එක්ක දීර්ඝ කාලයකට රකින්නට ඕනේ. එහෙම නැත්නම් ජීවිත කාලයම රකින්නට ඕනේ සීලයක්, දස සීලය කියන එක. මොකද මුදල් පරිහරණය කරා කිරීමෙන් වැළකිනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණ ජීවිතේම ඒකට ඇඩැප්ට් වෙන්නට ඕනේ. ඒතකොට ඒකෙන් තමයි සාමාන්‍යයෙන් මේ දස සීලය රකින්න කෙනා බොහෝ දුරට ඒක තිබිලා තියෙන්නේ යම් කිසි වයසක් ඉක්මුවාට පස්සේ ගෘහ බන්ධනේ, ඒ කියන්නේ ගෘහ වගකීම් ටික ඉෂ්ට කරලා තමන්ගේ දරුවන් විවාහපත් කරවලා රැකියා නැත්තම් ඒ ව්‍යාපාර ඉඩකඩම්වල වගකීම් දරුවන්ට බාර දීලා ඊට පස්සේ මොනවාද තමන් පැත්තකට වෙලා ඉන්නවා, දරුවෝ ආදීන් සියලු කටයුතු රැක බලා ගන්නවා, ඒ කටයුතු සපයලා දෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ දස සීලය ගත කරන කෙනාගේ ක්‍රමය. ඉතින් නමුත් ටිකක් يعني ඒකෙම කියන්නේ එළියට පහට යන හැම නේද දැන් අනාගාමී වුණාම අපි අහලා තියෙන සාමාන්‍යයෙන් නිත්‍ය දස සීලයට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කෙනෙක් වුණා දැන් චිත්ත ගෘහපතුණා ඉතින් තාම ඇක්ටිව්ලි වැඩ කරලා තියෙනවා. ඉතින් يعني සමාජයට ගිහිල්ලා හොඳට කටයුතු ටික කරනවා. නමුත් අර දස සීලයේ සමාදන් වෙලා ඉන්නකොට යා අර ව්‍යාපාර කටයුතු වල ලොකුවට නියැලෙන්නේ නැහැ. ගටිහිකාර බ්‍රාහ්මණයා කුඹකාර කුබල්කරුවා ආකාශ බුද්ධ ශාසනයේ කාලෙදී අනාගාමි වෙලා හිටියා. එතකොට එයා මුදල් පරිහරණය කළේ නැහැ. එතුමා කරේ බැහැවිතුන ආදායම් මාර්ගයක් උනේ දිවාපිය බලා ගන්න. එතුමා කරේ මැටි භාණ්ඩ ටික හදලා තියලා තිනවා පාරේ. මිනිස්සු දන්නවා මේ ගටිහිකාරගේ බඩු කියලා. මිනිස්සු ඒ වෙනකොට මුදල් වෙනකොට ආහාර පාන තියලා යනවා. ඉතින් ඒවා ඔහු කලෙක් කරගෙන ගිහිල්ලා ඔහුත් යැපෙනවා, දිවාපියොත් පෝෂණය කරනවා. ඉතින් ඒ විදිහේ කියන්නේ දස සීල නිත්‍යව රකින්න කියන එක ලෙහෙසි නැහැ. සමහර රෝපි දන්නවා මේ අට සීලේ පවා නිත්‍යව රකින්න. ඒක ඉතින් හොඳයි. ඒක 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 අනිවාර්යෙන් පොයට කියලා විතරක් අයින් කරන්න අවශ්‍ය නැහැ. සමහර දාට අපිට පුළුවන් ඔය පංච සීලේ දෙවල් ඇඩ් කරගන්න. දැන් උදාහරණයකට බ්‍රහ්මචර්ය සීලය සමහරු රකින්නවා පංච සීලේ ඇතුළේම කාම මිච්ඡාචාරයේ වෙනුවට අබ්‍රහ්මචර්යා ශික්ෂාපදේ ගන්නවා. සමහරු ඒ පහට කාම මිච්ඡාචාරය තියාගෙන විකාල භෝජනයෙන් වල සමහරු අබ්‍රහ්මචර්යා විකාල භෝජන දෙකම සමාදන් වෙනවා. නැටුම් ගැයුම් වලම ඒ වගේ එක එක විදිහට මේ ශික්ෂාපදයන් එක්ස්ටෙන්ඩ් කරගන්නට පුළුවන්. ඒක අපිට කැමැති පරිදි කරන්න පුළුවන් එකක්. ඒ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් උපදෙස් ගත්තොත් ඒවත් ධර්මයේ දන්නයි ලබා දෙනවා. ඉතින් නিত্য දස සීලය කියන එක දස සීල කියන්නේ නিত্য සීලයක්. ඉතින් ඒක නিত্যව රකින්න එකක් සාමාන්‍යයෙන්. ඒකේ තව විශේෂයක් තියෙනවා. මේ දස සීලයේ තියෙනවා බෙදීම් දෙකක්. අද අපිට සාසනය හම්බ වෙන ඊළඟට අපිට හම්බ වෙන ගියම් පැහැදිලි. දැන් දස සීලයට පස්සේ එන්නේ සාමණේර හිමි නමක් කියන එක. සාමණේර හිමි නම. එතකොට ගිහි දස සීල් සමාද තිසරණ සමාදන් වෙච්ච කෙනා ඉන්නවා. ඊට පස්සේ තිසරණය සහිත පංච සීලය සමාදන් වෙච්ච කෙනා. ඊළඟට තිසරණය සහ දස සීලය. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ සාමණේර ස්වාමීන් වහන්සේ. හරිනේ සාමණේර ස්වාමීන් වහන්සේ. එතකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේ අතරට දැන් අද කාලේ එනවා තව එක කුලකයක්. මේකට කියනවා නෙක්ඛම්ම දස සීලය රකින්න අය කියලා. නෙක්ඛම්ම දස සීලය. මේකෙන් අදහස් කරන්නේ මෙයා මේ කෙනා අපි පුරුෂයන්ගේ පැත්තේ ගත්තම සමහරවිට පුරුෂයන්ගේ පැත්තේ ගත්තම මෙයාව කරන්නේ ඉස්සලම අපි පන්සලට ගියාම දස සීලේ සමාදන් වෙනවා. ඊට පස්සේ දස සීලේ රැකගෙන ඉඳලා තමයි උපසාමණේර භූමියට යන්නේ. සාමාන්‍යයෙන් අපි කරන දෙය දැන් ඒක වෙනස පැහැදිලි කරොත් එහෙම දැන් සුදු වෙනගෙන අපි ඉන්නවා යම් කාලයක්. ඒ කාලෙදී හදිස්සියකට අපිටම ස්වාමීන් වහන්සේ කෙනෙක් එක ගමනක් යන්න වුණොත් අපිට කැපකරුවා ලෙස වැඩ කරන්න පුළුවන්. එතකොට අපි සුදු වස්ත්‍ර ඇඳගෙනම නමුත් සීලය අපි අටසිල් සමාදන් වීමක් හෝ පංචශීලයේ සමාදන් වීමක් කරලා සමහර ලාවට මුදල් ටික අරගෙන ස්වාමීන් වහන්සේ කැපකරුවා ලෙස අපි යන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ මහත්ය. හැබැයි එක වෙලාවක අපි කියන පණ්ඩු පලාස බවට පත් කරනවා. මේක අද තියෙන සම්ප්‍රදායක්. මේ අපේ ලංකාවේ තියෙන එක. පණ්ඩු පලාස බවට අඬු පලාස බවට පත් කරාම දැන් තිසරණ දසශීලය සමාදන් වෙලා ආරණ්‍ය ඉන්නකොට සුදු වෙනගෙන අපි ඉන්නේ. දැන් අපි ආරණ්‍ය වල තියෙන එකක් විශේෂයෙන්ම යෝගාශ්‍රම සංස්ථාවකේ තැන්වල. ඊළඟට පඬු පලාස මට්ටමට එනවා කියලා කියන්නේ දුඹුරු පාට සරමකුයි ෂර්ට් එකකුයි තමයි. අද ඒක පඬු ගස්සනවා අපි. ඒක සමාදන් වුණාට පස්සේ ආ දැන් සාමනීර ඊළඟට තියෙන්නේ සාමනීර සීලයට යන එක. මේ සීලය සමාදන් වෙච්ච කෙනාව කැපකරුව කරගන්නේ සාමා. එහෙම කරන්නේ. එයා ඒක අතහැරලා සමාදන් වෙන අතහැරලා එහෙම සීලයක් නෙවෙයි ඒක. ඒ නිසා මේ නෙක්ඛම්ම දසශීලයේ කියන අවස්ථාවේදී යා අපිට උදාහරණයකට අපිට නෙක්ඛම්ම දසශීලයේ දෙනකොට නාවුනසානස් දීප අවවාදයේ මට මතකයි තාම. ඒකෙදි කිව්වේ හරියට කොලයක් දුමුරු පාට වුණාට පස්සේ ඒක තම වැටිලා නැහැ. ඒක තම වැටිලා නැහැ. ගහෙන්. හැබැයි මේක අනිවාර්යෙන් බිමට පතිත වෙනවා. රැඳිලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඒක මොන හැටිද වැටෙට පතිත වෙනවා මේක. එතකොට ඒ වගේ දැන් පතිත වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් බොහෙ නැතන් ගෘහ ජීවිතය නම් වෘක්ෂය ගෘහ ජීවිතෙන් ගැලවිලා මේ කෙනා සාසනයට පැමිණෙනවා. හැබැයි තාම ගෘහ ජීවිතයට සම්බන්ධයි මේ කෙනා ටෙක්නිකලි ගත්තම ගෘහ ජීවිත සම්බන්ධයි. නමුත් මෙයා දැන් ඉදිලා ඉන්නේ අනිවාර්යෙන් මේ භූමියට පතිත වෙන්නට. ඒතර මෙයාගේ ආපසු කොළවීමක් නැහැ. ඒ නිසා මේ නික්කම්ම දසසීලයට ආවා කියලා කියන්නේ ඒක එක්තරා විදිහක පැවිද්දකට පත්වීමක් කියලා කියන්න පුළුවන්. පැවිද්දක් කියන්නේ සාමනීර භූමිය නෙවෙයි. එයා ආපහු නිවසට යන කෙනෙක් නෙවෙයි. දැන් සුදු වෙනගෙන අපි දසසිල් රකින්නවා පන්සලේ මහාන වෙන්න බලාපොරොත්තුෙන් ඒ වගේ අවස්ථාවල හදිසි අවස්ථාවලදී සමහරාලාවට ඒ වගේ කට්ටියව කැපකරුවා කරගෙන ඒ අදාළ වියදම් ටික මුදල් ටික අරගෙන ගමන් යන අවස්ථාව වුණ තරම් තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි නිකම්ම දසසීලයේ හම් වෙච්ච කෙනා ටික කරන්නේ නැහැ. මොකද ඒක අපි කියන්නේ no return එකක්. ඒ කියන්නේ ඒක නිකන් හරියට සිවුරු වරිනා වගේ වැඩක් ඒක. එතකොට ඒ එතනදී එයා කෙලින්ම ඒ පැත්තට බරව තියෙන්නේ. ඊළඟට මාස කීපයක් ඇතුළත මෙයා සාමනීර භූමියට පැමිණෙනවා. මේ පඬු පලාස. ඉතින් ඒක එතකොට අපිට දෙන්නේ උදාහරණයකට සිල් ගන්නකොට පොය දවසට ඉස්ලාම උපසම්පදා භික්ෂුන් වහන්සේලා පොය විනය කර්මය කරන ප්‍රාතිමෝක්ෂය උදෙසනවා. ඊළඟට සාමනීර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා දසශීලය සමාදන් වෙනවා. ඊට පස්සේ කරන්නේ නික්කම්ම දසශීලයේ සමාදන් වෙන අර කිපු පඬු පලාස කියන උපාසක කට්ටිය වෙනම නික්කම්ම දසශීලයේ සමාර කට්ටිය ගන්නේ නික්කම්ම දසශීලයේ සමාදනවා. ඊට පස්සේ තමයි සුදු වෙනදගත් මහත්තුරු ටික දසශීලයේ සමාදන. ඒ කට්ටිය කියන්නේ ඝට්ට දසශීලං යාචාම. අර කට්ටිය කියන්නේ නික්කම්ම දසශීලං යාචාම කියන. ඒ නිසා මේ මෙතන ලොකු ભેදයක් තියෙනවා. නික්කම්ම දසශීලයේ සමාදන් වෙච්ච කෙනාව අපි සාමාන්‍යයෙන් හදිස්සියකටවත් එයාව ඒකෙන් මුදවන්නේ නැහැ. ඒක නිකන් අර දැතු සිවුරු දයාට මහාන වෙන්නේ නැතුව ගෙදර යන්න ඕන නැත්නම් ඒක කෙලින්ම ඒක නික්කම දසීලයට හැල ගෙදර. ඒක ලොකු තීරණයක්. දැන් සුදු වෙනන් ආපු කෙනා ආපහු ගියොත් එහෙම ඒක ප්‍රශ්නයක් නෑ ලොකුවට අපිට. එයා ගියා ආවා අපි ඒක ඇත්ත ලොකුවට සලකන්නේ අපි. එයා මහාන වෙන්න හිත තියෙනවා නමුත් තාම ස්ථිර වෙලා නැහැ. පඬු පලාස කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි ආරණ්‍ය සේනාසනවල ඒක සංඝයා ඒකට එකඟ වෙන්නට ඒ කියන්නේ ඒකට විරුද්ධ නොවෙන්නට ඕනේ. මොකද මෙයා දැන් සාමනීර භූමියට එන්නට පළවෙනි පියවර තබන අවස්ථාව මේක. එතකොට ඒක නෙක්ඛම්ම දසශීලයක්. එයා පැවිද්දෙක් කියලා කියන්නට පුළුවන්. පැවිද්දෙක් කියලා කියන්නේ ගෘහ ජීවිතය අතහැරපු කෙනෙක් කියලා කියන්නට පුළුවන්. ඒක එකම තැනකදී ඒක අතහරවනවා. ඒක සාමාන්‍යයෙන් කරන්නේ යුතුයකමක් ලෙස මහාන වෙන්න ඔන්න මෙන්න තියලා ඒක නෙක්ඛම්ම දසශීලය ප්‍රතික්ෂේප කරවලා අපිට අෂ්ට පංචශීලයේ හෝ උපෝසත අෂ්ටාංග ශීලයේ දෙනවා. මොකද දෙමව්පියන්ට වඳින්නට ඕන නිසා. මොකද දෙක්කම්ම දසශීලයක් සමාදන් වෙච්ච කෙනෙක් දෙමව්පියන්ට පංචශීලයේ සමාදන් වෙලා ඉන්න දෙමව්පියන්ට වඳිනවා කියන එක ගැළපෙන්නේ නැහැ කොහෙත්. මේ දසශීලයේ සමාදන් වෙච්ච කෙනා ගෘහස්ත දසශීලයේ සමාදන් වෙච්ච කෙනා වඳින එක සුදුසු නැහැ. නික්කම්ම සිනහසක් කොහෙත්ම සුදුසු නැහැ. ඒක පොඩි විනාඩි ගානකට කරලා ඊළඟට කෙලින්ම මොනවාද පංචශීල සාමනීර භූමියට අපි යොපත් කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එසම නික්කම්ම දසශීලයේ කියන එක විශේෂ එකක්. දැන් කාන්තාවන්ගේ පැත්තේදී මේක වෙන්නේ මෙහෙමයි. දැන් කාන්තාවෝ අද එනවා ශාසනයට ඇතුළත් වෙන්න. එතකොට සාමාන්‍ය භික්ෂුණී ශාසනයක් තේරවාදයේ ඇතුලේ නැහැ. මේක තමයි අපි පිළිගත්ත මතය. එතකොට සාමනීර භූමියකුත් නැහැ, උපසම්පදා භූමියකුත් නැහැ. එතකොට දැන් කවුරු හරි කාන්තාවක් උපාසිකාවක් එනවා පැවිදි වීම සඳහා. එතකොට එයාව එයා ගෘහ ජීවිතයේ සුදු ඇඳගෙන ඒ සුදු ගෘහස්ත දස්තිලේ සමාදන් වෙලා ඉඳලා
ඊළඟට මෙයාව නෙක්ඛම්මදස් සීලයට අපි ගන්නවා. නෙක්ඛම්මදස් සීල කියන්නේ ඒකත් අර නෙක්ඛම්මදස් සීලං යාචාමි කියලා අපි කරන්නා වගේම ඒක විශේෂ සිද්ධියක්. එතකොට දැන් පන්සලේදී අපි පිරිමි ඇඩ කරනකොට අපි ඒක විශේෂ අවස්ථාවක් ලෙස සලකලා ඒකට මොනවත් මිනිස්සු ගෙවල් වලින් ගෙන්නන්නේ නැහැ. නමුත් ඒක විශේෂ සිද්ධියක් අපිට මතකයි සාමාන්‍යයෙන් නෙක්ඛම්මදස් සීලයට සමාදන් වෙන දවස. ඒක විශේෂයෙන් අපි පාට වස්ත්‍රප වස්ත්‍රවල පාට පව වෙනස් වෙන අවස්ථාවක් නේ ඒක. ඒක අපේ ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක් පණ්ඩු පලාස වුණු දවස කියලා අපි කියන්නේ සාමාන්‍ය. ඊට පස්සේ ඊළඟට කාන්තා කට්ටියට ඒ කට්ටියත් මේ නෙක්ඛම්මදස් සීලයට ගේනවා. ඒක සාමනේරී භූමියට කලින් තියෙන. හැබැයි දැන් ශාසනයේහි උපසම්පන්න භික්ෂුණීන් වහන්සේලා නැති නිසා අපිට ඒ කට්ටිය සාමනේරී භූමියට ගෙන එන්නට බෑ. ඒක කරන්නට බෑ. එතකොට මේ කට්ටිය අර දැන් අපිට නෙක්ඛම්මදස් සීලේ සමාදන් වෙලා පුරුෂයෙක් ඉන්නවා සාමනේර භූමියට යන්නේ නැත්නම් මොකරි ශාසනය අතුරුදහන් වෙලා මොකරි කරුත් එයා ඒකෙම කන්ටිනියු කරනවා නෙක්ඛම්මදස් සීලේ. ඒ වගේ අර ඒ කාන්තා පිරිස නෙක්ඛම්මදස් සීලයට ඇවිල්ලා උන් දිගටම ඒකේ ඉන්නවා. ඉතින් බැරි වෙලා හරි ලිංග පරිවර්තනයක් වෙලා අපේ ධර්මයේ හැටියට භික්ෂුන් වහන්සේලා පස් දෙනෙක් ලිංග පරිවර්තනයක් ස්වභාවික කියලා අපි සලකන්නේ ස්වභාවික ලිංග පරිවර්තනයක් වුණොත් එදාට භික්ෂුණී ශාසනය නැවත ඇති වෙනවා. පිරිසුදු උපසම්පදාවක් තියෙන පරාජිකණු භික්ෂුන් වහන්සේලා පස් දෙනෙක් ස්වභාවික ලිංග පරිවර්තනයකට පත් වුණොත් ඒ පස් දෙනා භික්ෂුණීන් වෙනවා ස්වභාවේ ඔටෝමැටිකලි. එතකොට වුන්ට පුළුවන් වෙනවා එක්කෙනෙක් වුණත් ඒක කරන්න පුළුවන් සාමනීරී කරන්න අර කට්ටියව. උපසම්පදා කරන්නම් පස් දෙනෙක් අඩු තරමේ ඉන්නට ඕනේ. ඊළඟට භික්ෂුන් ගාව නැවත උපසම්පදා වුණාම උපසම්පදා පරිපූර්ණ වෙනවා. ඉතින් එතකොට ඒ ශාසනය තාම ඉඩක් තියෙනවා අපේ ධර්මයේ හැටියට. ඒක ලිංග පරිවර්තනයේ ස්වභාවික වෙනවද නැද්ද කියන එක වෙනම සිද්ධියක්. ඒක වෛද්‍ය විද්‍යාත්මක පුළුවන්ද නැද්ද කියන එක වෙනම සිද්ධියක්. නමුත් අපේ දක්වලා තියෙනවා එහෙම පරිවර්තන වෙච්ච අවස්ථාවක් විනය පිටකේ. දෙපැත්තරම භික්ෂුණියක් පුරුෂයෙක් වෙච්ච අවස්ථාවක්. එතකොට එයා ස්වභාවයෙන්ම භික්ෂුවක් බවට පත් වෙනවා. එයා ඉන්නට ඕනේ භික්ෂු සාමයේ ඇතුළට. ආව නැවත උපසම්පදා කරන්නේ තිබ්බ වස්තිකමයි ගන්නෙ. භික්ෂුණියක් වුණොත් එහෙම ඒක කාන්තාවක් වුණොත් එහෙම භික්ෂුවක් එයා කෙලින්ම භික්ෂුණියක් වෙනවා ඔටෝමැටිකලි. එතකොට දැන් ඒක විය හැකි බවක් තියෙනවා තාම. එතකොට අපි තාම භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය ඉගෙන ගන්න ඕනේ. මොකද භික්ෂුණීන් හිටියොත් ඒකට අවවාද කරන්න සහාය භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය සමහර ශික්ෂාපද අපිට අදාළ වෙනවා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට අර කාන්තා පණ්ඩු කෙනා ඒ පණ්ඩු නෙක්ඛම්ම භූමිය නැත්නම් පණ්ඩු පලාස කියන තැනට ආවම එයා එතනදී අපි දන්නවනේ දැන් භික්ෂුණී ශාසනය නැති නිසා මෙයාට ඉදිරි භූමිය වලට යන්න ප්‍රායෝගිකව බැරි වෙනවා අර වගේ සංසිද්ධියකදී හැර. ඒ නිසා එතන සංකේතවත් කරනවා මේ කෙනා ගෘහ ජීවිතයෙන් වෙන්නන අවස්ථාව. ඇත්තටම පුරුෂ කට්ටියත් ගෘහ ජීවිතයෙන් වෙන්වීමක් සිද්ධ වෙනවා අර නෙක්ඛම්මදස් සීලේ සමාදන් වෙනකොට. නමුත් අපිට සාමනීර භූමිය කියලා විශේෂ තත්වයක් තියෙන නිසා එතන තමයි අර උත්සවාකාරයෙන් දේ සිද්ධවන්නේ. ඉතින් අර කාන්තා පිරිසට අර නෙක්ඛම්මදස් සීලයට පැමිණීම තමයි උත්සවාකාරයෙන් අරගන්නේ. ඒතර ඔවුනුත් ගෘහ ජීවිතයේ අතහැරපු නෛෂ්කර්මයට පැමිණි පිරිසක්. ඒතර මොනවාද ඒ කට්ටිය කවර පිරිසක්ද කියලා ඇහුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් ඒ කට්ටිය මොකද සාසනයේ ඉන්නේ භික්ෂු භික්ෂුණී සාමණේර සික්කමානා සාමණේර සාමණේරි එහි පාට ආයත් නිසා මේ කට්ටිය ගිහි කට්ටියක් කියලා. නමුත් මම එහෙම කියන්න සුදුසු නැහැ කියලා කියන්නේ මොකද හේතුව ඒ කට්ටිය ටෙක්නිකලි ගත්තොත් අර පහට ඇතුළත් නොවන අය ගෘහ ජීවිතයක් ගිහි අය කියලා කියත හැකියි. එතන සක්‍රයා පවා බ්‍රහ්මයා පවා මේ මට්ටමට එනවා. රහත් වෙලා හිටපු අකනිට්ටාවේ බ්‍රහ්මයාටත් අපිට කියන්න පුළුවන් මේ පහට නැති නිසා ගිහි පිරිසක් කියලා. හැබැයි ගෘහ කියන ගෘහස්ත කියන තැන ගත්තම මේ පිරිසේ තියෙන විශේෂ ලක්ෂණය. ඒ තමයි ගෘහ බන්ධනය කඩපු නැතිකම. දැන් පැවිද්දෝ ගත්තම අපේ බෝධිසත්වයන් වහන්සේ තාපසයෙක් ලෙස පැවිදි වෙන අවස්ථාවේ පැවිද්දට ආවම එයා ඒකේ විශේෂ ලක්ෂණය බුද්ධ ශාසනයක් තියෙනවද නැද්ද නෙමෙයි විශේෂ ලක්ෂණය ගෘහ ජීවිතෙන් වෙන්නන අය කෙනා. ගෘහ ජීවිතෙන් වෙන්නන. ගෘහ ජීවිතෙන් වෙන්නාට පස්සේ ඒ කෙනා ගෘහයත් එක්ක පෙර තිබිච්ච සම්බන්ධතා නැහැ. දැන් ගෘහස්ත ගිහි දසශීලයේ සමාදන් වෙච්ච කෙනාට එහෙම බෑ. එයාට දරුවාගේ අසනීපකදී ඒක බලන්නට වෙනවා. මොකද ඒ ගෘහ ජීවිතය වාසය කරනවා. මොකද ඒකෙන් ප්‍රතිලාභ ලබනවා. ඒ ගෘහයක වාසය කරනවා, පිරිස එක්ක ඉන්නවා. එතකොට එයාට කැම ටික සමහරවිට සකස් කරලා දෙන අවස්ථා තියෙනවා. වෙන අය සල්ලි හම්බ කරලා එයාට උදව් කරන අවස්ථා තියෙනවා. එතකොට අපි ඒ සහ ඒකම වාසය කරමින් මේ ආත්තා පුතා ආදී ආමන්ත්‍රණ ආදී කරමින් තමයි මේක ගත කරන්නේ. එතකොට ඒ කමියුනිටි ඉන්නේ යා. එතකොට එයා ඒ ගෘහ බන්ධනයෙන් බිඳිලා නැහැ. මේ නිකම්ම සීලයට ඇවිල්ලා ආශ්‍රමයක වාසය කරනකොට අපි දැන් තාපස සීලේ තාපසයක් වෙලා එළියට ගියොත් දැන් බෝධිසත්වයෝ එතන දැන් පැවිද්දෙක් කියලා. එයා ගෘහ ගිහියෙක් කියන්නේ නැහැ යාට. ඒතොර ඒ වගේ තමයි මේ සිල් මෑණිවරු ගෘහ බන්ධනෙ බිඳිනවා. ඒක අපිත් නිකම්ම දස සීල අවස්ථාව බිඳිනවා. ඒ නිසා අපිත් එක්තරා විදිහක පැවිද්දකට තමයි පැමිණෙන්නේ. ඒක අපි අර සාමනීර භූමිය කියලා අර්ථකතරේ නොකරාට. එතකොට ඒක එක්තරා විදිහක ගෘහ ජීවිතය අතහැරීමක්. එතනදී සාමනීර භූමිය ප්‍රකටව තියෙන නිසා අපි ඒකට පැවිද්දක් කියලා ව්‍යවහාර කරන්නේ. හැබැයි සිල්මෑණියුරුන්ගේ අර සාමනීර භූමිය නැති නිසා මේ කට්ටිය කොහොමද ගත්තා මේකට පැහැදිලියම් පැවිදි පිරිසක්. ඒක ගැන වාදයක් නැහැ. කිසිදු ආකාරයකින්ම ඒකට පැවිදි පිරිස, ඒකට ගෘහ පිරිසක් නෙවෙයි. ඒකට ගෘහස්ත වාදය කියන්නේ සුදුසු නැහැ ඒ කට්ටියට. මොකද ඔවුන් ඒ ගෘහ බන්ධනේ කඩලා තියෙන්නේ. එතකොට ඔවුන් සාමාන්‍යයෙන් අපේ වගේ රටවල ඒ දැන් පණ්ඩු පලාස මට්ටමට එනකොට අපි අපේ වස්ත්‍රය දුඹුරු පැහැයට අරගන්න. අපේ සාමාන්‍ය යෝගාසම සංස්ථාවේ කරන්නේ දුඹුරු පැහැයට තද රතු පැහැයට අර සිවුරේ තියෙන පාටට සමාන පාටකට අපි ගන්නවා. හැබැයි වස්ත්‍රයක් අපි අඳින්නේ ෂර්ට් එකයි කමිසෙයි සරමයි තමයි සාමාන්‍යයෙන් අඳින්නේ. එතකොට අර සිල් මෑණිවරුනුත් අද කාලෙදී නික්කම්ම සිල්ර නික්කම්මේ සංකේතයේ කසාවත කියන එක. කසාවත කියන එක. එතකොට ඒ සංකේතවත් වීම සඳහා ඔවුන්ට සාමාන්‍යයෙන් දුඹුරු පැහැති කසා පැහැති ඒ වස්ත්‍රයක් පඳු පොල පෙරවීම සිද්ධ කරනවා. එතකොට හැබැයි දෙපට සිවුර වගේ එකක් භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා යටතේ ඉන්නකොට. නමුත් ඔවුන් තමන්ට ගැළපෙන විදිහේ තමන්ගේ ශරීරයේ වැසෙන පරිද්දෙන් ඒ වස්ත්‍ර පරිහරණය කරනවා. ඔවුන්ගේ පැවිද්දේ සංකේතය තමයි ඒ දුඹුරු පාට වස්ත්‍රය. දුඹුරු පාට වස්ත්‍ර. එතකොට සමහර රටවල ඒක සුදු පාට වස්ත්‍රයෙන්ම ඉන්න තීරණය කරපු අවස්ථාවක් තියෙනවා තායිලන්තේ. බුරුමේදී සමහරු රෝස පාට අඳිනවා. ඒකේ තියෙනවා ගොඩක් වෙලාවට අටසිල් තමයි ඒ සයාලේලා සමාදන් වෙන්නේ. සමහරු දසසිල් සමාදන් වෙන අය ඉන්නවා කලාතුරකින්. පාවොක් වගේ මධ්‍යස්ථානවල කළු පාට තමයි අඳින්නේ. ඒ සම්ප්‍රදායේ ෘචිය ඔවුන්න සාමාන්‍යයෙන් දසසිල් සමාදන් වෙන පිරිසක්. ඒ විදිහට ඒකේ වස්ත්‍රවල නානත්වය තියෙනවා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් පැවිදි බව සංකේතවත් කරන්නට දුඹුරු පැහැටට හුරු වස්ත්‍රයක් තමයි පොරවන්නේ. ඉතින් ඒ පිරිස මෙතනදී ඔය මේ දක්ෂිණායමංග සූත්‍ර කතාවේදී ඔවුන් මේ අතරට තමයි වැටෙන්නේ. ඒ ගෘහස්ත දස සීලයක් කියන්නේ නෙක්කම දස සීලයක්. ඒක වෙනම කතා කරලා නැහැ. දැන් උදාහරණයක් ගත්තාම මේ ලිස්ට් එකේ අපි ගත්තොත් එහෙම එදා අපි කතා කරා ඔය 14 ඇතුලේ මෞපියවරු දෙන්න කොහෙද කියලා ගත්තොත් ඕක විශේෂ තැනක් වෙන්නට වෙනවා. ඒ කියන්නේ මෞපියවරුණු පස් තැනද. මොකද උදාහරණයකට සාමාන්‍ය මිනිස්සෙක් ඝාතනය කිරීමයි මෞපියවරු ඝාතනය කිරීමයි දෙකක් නේ. දැන් සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් ඝාතනය කරා කියලා ආනන්තරීය කර්මයක් වෙන්නේ නැහැ. බොහෝ දුරට යන ිරේට තමයි යන්නේ. ඒක වෙනම දෙයක්. නමුත් ඒක අර ආනන්තරීය ඝණයට යන්නේ නැහැ. ඒක ප්‍රතිබාහණය කළ නොහැකි කියන සංඛ්‍යාවෙන් බුදුරජාණන් වහන්සේ විශ්ලේෂණය කරලා නැහැ. ඒක නම් කරලා නැහැ. වැයි පෘථග්ජන අම්මා තාත්තා දුස්සීල වෙන්න පුළුවන්. අම්මා තාත්තව ඝාතනය කරොත් ඒ එක අනන්තරීය කර්මයක් වෙනවා. ඒතකොට ඒ වගේම තමයි ඔවුන්ට දානයක් දුන්නොත් ඒක සාමාන්‍යයෙන් විශේෂ තැනක තියෙන්න ඕනේ. ඉතින් මගේ පෞද්ගලික අදහස මේක කොයි හරි ඉහළ තැනක තියෙන්න ඕන එකක් මෞපියවරුන්ට දන් දීම කියන එක. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් කෙලෙස් නැසල නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙක්ට දන් දෙනවට වඩා වැඩි වෙනවද කියලා. එතකොට ප්‍රතිතරකයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. ආර්යයන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම යට ආර්යයන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීමට ද වඩා බලවත් අම්මා තාත්තා ඝාතනයද කිරීමද කියලා අහුවොත් ධර්මයේ දන්න ඕන කෙනෙක්ට කියන්න වෙනවා අම්මා තාත්තා ඝාතනය කිරීම බලවත්. මොකද ඒක ආනන්තරීය කර්මයක්. රග ආනන්තරීය නෑ. නිකෙනෙක් කියපලා නෑ ආනන්තරීය භාවයෙන් ආර්යයන් වහන්සේ ඝාතනය කරපු එකේ විපාකයේ දරණු වැඩි මෞපියවරුන්ගේකට වඩා. නමුත් නියත භාවයේ තියෙන්නේ ආර්යයන් වහන්සේලා ඝාතනය මෞපියෝ ඝාතනය කරපු එක තමයි. ඒ සම්බන්ධය නිසා ආර්යයන් වහන්සේලා ඝාතනය කිරීම නියත වෙන්නේ නැති එක විතරයි කියලා කෙනෙක් තර්කයක් ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පේන්නේ මේ ආනන්තරීය කර්ම තමයි ඉහළම ගණයේ බරපතලම විපාක ලබා දෙන අනිවාර්යෙන් අවීචයට අරගෙන යන දරුණු ගණේ අකුසල කර්ම. ඉතින් ඒ නිසා ඒක මම නම් හිතන්නේ අනිවාර්යෙන් විපාකයේ දරුණු වැඩි. එතකොට අනිත් පැත්තට ගත්තම මෞපියරොණ්ඩ කර උපස්ථානයත් ඉහාම ඉතා ඉහළ විපාකයක් ලබා දිය යුතුයි. ඒ විදිහට බැලුවම මේ නික්කම්ම දස් සීලය සමාදන් වෙච්ච කෙනා පැහැදිලිවම දහ ගෘහස්ථ දස් සීලය සමාදන් වෙච්ච කෙනාට වඩා ඉහළයි. අද සිල් මෑණිවරු වැටෙන්නේ ඒ වෙනම කැටගරියකට. ඔවුන්ට ගෘහස්ථ දස් සීලය සමාදන් වුණා කියලා කියන්න සුදුසු නැහැ. මොකද ඔවුන් ගෘහබන්ධනේ. මොකද ගෘහස්ථ භාවයෙන් මිදිච්ච පිරිසක් නිසා. ඊළඟට එන්නේ සාමණේර භූමිය සිමිනමක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආඥාව අනුව මේ ශාසනයට ඇතුළත් වෙනවා. එතකොට දැන් මේක විශේෂ පිරිසක්. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ආර්යයන් වහන්සේලාගේ සමූහය කියන එකනේ. ශ්‍රාවක සංඝ කියලා කියන්නේ උන්වහන්සේගේ ප්‍රතිපදාව පිළිපැද්ද සහ පිළිපදමින් ඉන්න, ඒ කියන්නේ මාර්ග අවස්ථාවේ ඉන්න පිරිස. ආර්ය සංඝයා තමයි නිෂ්පරියායෙන් ගන්නට වෙන්නේ. එතකොට ආර්ය සංඝයා නිෂ්පරියායෙන් සංඝ කියලා අරගන්නවා. එතකොට ඒකිනුත් අපි සාමාන්‍යයෙන් පැවිදි උපසම්පදාවට પ્રાપ્ત වෙච්ච පිරිස තමයි ගන්න. එතකොට මේ උපසම්පදාවට પ્રાપ્ત වෙච්ච ආර්ය පිරිස, ඒක පෘථග්ජනය අපි පස්සේ අතුලත් කරන වෙනම දේ. නමුත් උපසම්පදාවට પ્રાપ્ત වෙච්ච ආර්ය පිරිස කියන සමූහයට කවුරු හරි කෙනෙක් ඒ ඔවුන්ගේ තියෙන ඒ ජන සමූහයට අතුලත් කරගත්තම දැන් සාමණේර ස්වාමින් වහන්සේත් රකින්නේ දසශීලයමයි, සේකියාවත්තික ලොකුවට තියෙනවා. මං හිතන්නේ ඒක සේකියා වලින් මේ වෙනස ඇති වෙනවා කියලා. මොකද එයා ඇතුළත් වෙනවා සමූහයකට. ඒක පැවිද්දක් වෙනවා එතන. එතන නික්කම්ම දස සීලයටත් වඩා විශේෂ වෙන්නේ ඒ නික්කම්ම දස සීලය ගත්ත කෙනා ගෘහ ජීවිතයෙන් එළියට ආවට තාම අර සංඝ සමූහයට ඇතුළත් වෙන්නේ නැහැ. ශ්‍රාවක සංඝයාගේ කුලකයට එන්නේ නැහැ. සාමාන්‍යර කෙනා සංඝ කියන සංඛ්‍යාවට නොගියත් එයා ඔවුන්ගේ දරුවෙක් බඳු ඒ තැනට එන කෙනෙක් සාමාන්‍යර කෙනා. ඒ පිරිස ඇතුලේ එයාට සංගලාපව බෙදෙන්නට ඕනේ. ඉතින් එයා ඒ කමියුනිටි එකේ එයාට පුළුවන් මේ දේවල් පරිහරණය කරන්නට, සංඝයාට ලැබිච්ච දේවල්. ඒක හැකියාව තියෙනවා ඒ කෙනාට. අර නිකම දසීලේ සමාදන් වෙච්ච කෙනාටත් පුළුවන්. ඒක නමුත් ඒක සීමා තියෙන්නට ඕනේ. ඒකට ඒක ගනුදෙනු කරනවා. තාම මේ කමියුනිටියට ඇතුළත් වෙලා නැහැ කියලා. ඒ නිසා ඒ පිරිසට ඇතුළත් වීම විශේෂ සංසිද්ධියක්. ඒ නිසා සාමණේරයා මෙතනින් ඉහළට එසවෙනවා. ඊළඟට එනවා උපසම්පන්න හිමිනමක්. උපසම්පන්න හිමිනමක් ඊට පස්සේ එකක් කියලා උපසම්පදා වෙච්ච කෙනා. එතකොට ඒ සාමණේර භූමියේදී ශික්ෂාපද 10යි උපසම්පදාදී ලොකු වගකීමක් එනවා. ඉතින් දැන් සාමණේර කෙනාට පරාජිකා පහක් තියෙනවා. ප්‍රාණඝාත, අදින්නාදාන, අබ්‍රහ්මචර්යා, මුසාවාද, සුරාපාන. භික්ෂුන් වහන්සේලාට තියෙන පරාජිකා හතරයි තමයි මෛතුනේදීම අබ්‍රහ්මචර්යාව. සොරකම් කිරීම. ඒකත් දැන් සාමාන්‍යයෙන් පොඩි දෙයක් සොරකම් කරත් පරාජික. අපිට ඒක පාදයක් හෝ වටිනා දෙයක්, ඊට වඩා වටිනා දෙයක් වෙනට අධිකාරය ගත්තම යම් දහස් ගාන, දසදහස් ගානක වගේ වටිනාකමක් තියෙන, මට හරියටම ඒක ගාන කියන්න බෑ, පවුමනෝ බලන්නට රත්තරන් වල වටිනාකම නෝ. ඒ කාලේ තිබුණා 8000ක් විතර. දැන් ඉතින් මං හිතන්නේ 20000ක් 30000ක් වගේ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඒක ලොකු ප්‍රමාණයක එකක්, සාමාන්‍ය ප්‍රමාණයක හොරගම් කරන්නට ඕනේ. ඊට පස්සේ සාමණේරයේ කුඹියෙක් මැරුවක්, මදුරුවෙක් මැදුවක් පරාජිකා වෙනවා. අපිට පරාජිකා වෙන්නේ මිනිස්සෙක් ඝාතනය කරන්නට ඕන. සතෙක් මැරුවකට පරාජිකා වෙන්නේ නැහැ. ඊළඟට සාමණේර මොන බොරුව කිව්වත් පරාජිකා. අපිට වෙන්නේ තමන් තුර නැති ධ්‍යාන මාර්ගඵල කියන ඒවා තියනවා කියලා ආර්ය භාවයේ හෝ ධ්‍යානලාභීත්වය බොරුවට ප්‍රකාශ කිරීමෙන් පරාජිකා වෙනවා. සුරාපානය කරාම සාමණේරයා පරාජිකා වෙනවා. අපි පරාජිකාවීමක් නේක පචිතයවතකටපත් වෙනවා. දැන් මේ විදිහ බැලුවම කෙනෙක් කියන්න බලා සාමාන්‍ය සීලය ගොඩක් බරපතලයි නේද පරාජිකා පැත්තෙන් ගත්තම. ඇත්තටම එතන තියෙන වෙනස තමයි සාමාන්‍යයා පරාජිකා වුණාට එයාව සිවුරු හරවා යවන්නට පුළුවන්. නමුත් එයා ඒ වෙලාවෙම ආවති සංවරයේ පිහිරනවා නම් එයාව අපිට ආපහු මහාන කරවලා සාමාන්‍ය භූමියට ගන්න පුළුවන්. ඒ කියල අලුත් වෙනවා වගේ සාමාන්‍ය භූමිය එයාව නැවත නැවත සාමාන්‍යට කරන්නට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නැවත නැවත වරද කරනවා දැන දැනයි තාම කවුරු හරි එක ලොකුවට වැරදි වැඩවල නියරෙනවා. ඊට පස්සේ කොච්චර කිව්වත් අහන්නේ, සත්තු ඝාතනය කරනවා, භික්ෂූන්ට කරදර කරනවා. ඒතර මේ වගේ අවස්ථාවල අපිට එයා පරාජිකා ආදී වලටපත් වෙනවා නම් අපිට සිවුරු හරවලා යවන්නට පුළුවන්. හැබැයි එයා වරද නිවැරදි කරගන්න නැවත සාමාන්‍ය බුට ගන්නවා. හැබැයි උපසම්පදාවේදී මේ පරාජිකා හතරෙන් එකක් හෝ කඩ වුණොත් මේ පරාජිකා හතරෙන් නැවත මේ ජීවිතේ උපසම්පදා වෙනවා කියලා එකක් නැහැ. ඒක වෙන්නේ නැහැ. කරන්න බෑ. උපසම්පදා කරත් උපසම්පදා පිහිටන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම බරපතල සීලයක්, උපසම්පදා සීලය කියලා කියන්නේ. ඒ සීලය කැඩුනොත් කැඩුනා වේ ජීවිතේට. ඉතින් ඒ නිසා ඒකේ පරාජිකා හතරක් වෙන්න පුළුවන්. භික්ෂුණී රටක් තියෙනවා. හතරක් වෙන්නට පුළුවන්. නමුත් ඒක බරපතලයි. ඒකේ වගකීම ඊටම විශාලයි. ඒ නිසා උපසම්පදා සීමා මාලකයේදී මේ අකරණීය හතර අපිට කියලා දෙනවා. ඕක දිග්ගැස්සන සුවිසි පරාජිකාව කියලා. මොකද මෛතුන ධර්මය කියන පරාජිකාව අපි තව හතර ක්‍රමයකට විවරණය කරනවා. ඊට පස්සේ කි වෙනත් ක්‍රමවලින් ඊළඟට ඔය භික්ෂුණියක්ට තියෙනවා තව පරාජික හතරක් අතිරේක හතරක් ඒරවුන්ට අටක් තියෙනවා. ඊට පස්සේ භික්ෂුණිය දැන් අපි සූරු හැරියට භික්ෂුවකට ආපහු මහාන වෙන්න පුළුවන් ආය උපසම්පදා වෙන්න පුළුවන් පරාජික කර නැත්තම්. ඒ භික්ෂුණියකට පරාජික වුණොත් එයා කෙලින්ම අවසානයි යගේ උපසම්පදාව. සූරු හැරියොත් එයා ගිහි වස්ත්‍ර ඇඳගත්තොත් එයාට සිවුරු වන්න ක්‍රමයකුත් නැහැ. ගිහි වස්ත්‍ර ඇඳගෙන මෙයා සිවුරු වන්න චේතනාව ගියර පස්සේ ඒක පරාජිකා ලෙස. ඒ කියන්නේ ආපහු නැවතු උපසම්පදා වෙන්න බෑට. ඒක සරයි ඒ ශික්ෂාව. ඒ කියන්නේ කාන්තාවකට ගිහිල්ලා උපසම්පදා වුණා කියන්නේ උපසම්පදාවෙන් බැහැර වෙන ක්‍රමයක් දක්වලා නැහැ. ශික්ෂාව ප්‍රත්‍යක්ෂාන කරන ක්‍රමයක්, අතහරින ක්‍රමයක් වචනයෙන් කියලා අපිට වගේ. එයාට එයා සුදු වස්ත්‍ර ඇඳගෙන ගියොත් එහෙම නැවත පැවිද්දට ගැනීමක් කරන්නේ නෑ. පැවිදනේ උපසම්පදාවට ගන්න මට මතක හැටි පාසාමන වෙලා ඉන්න පුළුවන් මතක හැටි. ඊට පස්සේ තවින අභවයේ පුද්ගලෝ කීප දෙනෙක්, ඒ කියන්නේ තිරිසන් සතාට මේ ජීවිත උපසම්පදාවක් ගන්න බෑ. ගිහි කාලේ අම්මා තාත්තා මරලා තිබුණා නම් ඒත් උපසම්පදාවක් ගන්න බෑ. රහතුන් මරලා තිබුණා නම් ගන්න බෑ. බුදුන්ගේ ලේසරවල තිබුණා නම් ගන්න බෑ. ඊට පස්සේ මේ ජීවිතේ සංඝ බේද කිරීමත් එක පාරයි. ඒක භික්ෂුවක්ම කරන්න ඕනේ. පරාජිකා වෙනවා. නැවත එයාට උපසම්පදා ගන්නට බෑ. ඊළඟට මොනවද තව ගත්තොත් තව තියෙනවා පණ්ඩකෙක් වෙලා උප්පත්ති ලැබුව කෙනෙක්ට උපතෝභ්‍යංජනකේ කියන ලිංගේන්ද්‍ර දෙකම තියෙන කෙනෙක් උපතින්ම. ඊට පස්සේ හොරෙන් සිවුරු දරාගෙන භික්ෂූන් ඉදිරියේ භික්ෂුවක් ලෙස හෝ සාමණේරයෙක් ලෙස පෙනී සිටපු තෙය සංවාසකෙක් උපසම්පදා සීලය ප්‍රතික්ෂේප නොකොට අන්‍ය ආගමික ස්ථානයකට ගොත් ඔවුන්ගේ වත් එහෙම සමාදන් වුණොත් කවුරු හරි ඒ වගේ තියෙනවා. මේ එහෙම කරපු අයත් පරාජිකා වෙනවා. උනුත් නැවත උපසම්පදා වෙන්න බැහැ. නිසා තමයි සුවිසි පරාජිකා කියලා කතාවක් අපේ ශාසනයේ හම්බ වෙන්නේ. ඉතින් ඔය විදිහට ඒ සුවිසි පරාජිකාවට පත් වුණාම උපසම්පදා භික්ෂුවකට නැවත උපසම්පදා වෙන්නට බැහැ. සාමණේරයෙක්ට තියෙනවා ඉතා බරපතල වරදක්. ඒ තමයි දැන් භික්ෂුණියක් යා අබ්‍රහ්මචර්යාව හැටියට භික්ෂුණියක් දූෂණය කළොත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් භික්ෂුණියක් සමග හැසිරුණොත් ලිංගිකව එයාට නැවත පැවිද්දට එන්නත් බෑ. එයාට උපසම්පදාවට යන්නටත් බෑ. ඒකත් විශේෂ සිද්ධිය. ඒ විදිහට ඉතින් නමුත් දැන් උපසම්පදාවේදී මේක ලොකුවට මේ ශික්ෂාපද හතරක් පරාජිකා හතරක් දැඩිව පනවලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකෙදී ඒක බරපතල සහ ඊට පස්සේ ශික්ෂාපද රාශියකට අපි බැඳෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පනවලා තියෙන ශික්ෂාපද අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් අපි ඒ උපසම්පදා වෙනකොට බැඳෙන. දැන් උදාහරණයකට ඒක රටක ව්‍යවස්ථාවක සමානිකම් කරොත් අපි උපදිනකොට ව්‍යවස්ථාවක් රටේ තියෙනවානේ. ඒතර මේ ව්‍යවස්ථාවට පුරවැසියෙක් ලෙස උපන් මොහොතේ පටන් මම බැඳෙනවා. මට ඒ ප්‍රතිලාභත් ලැබෙනවා. ඒ නීති වලට බැඳෙනවා. නීති ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු 12න් පස්සේ වෙන්න පුළුවන්. යම් වයසක් ආවට පස්සේ වෙන්න පුළුවන්. නමුත් එයා ඒකට බැඳෙනවා. ඒ නීති. ඒතට ඒකේ එයා දැනගත්තද නොදැනගත්තද කියන ඒවා අදාළ වන්නේ නැහැ. නීතිය බලාපොරොත්තු වෙනවා නීති ඉදිරියේ. මෙයා ඒ නීති දැනගෙන තියේ කියලා. ඒතට ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේත් කවුරු හරි කෙනෙක් උපසම්පදාවට ආවට පස්සේ එයා නොදැන හිටියා කියන එක නිදහසට කරුණක් වන්නේ නැහැ. නෑ අඥානකේන මුත්‍ති අත්ති කියලා කියන්නේ. එයා නොදැනවත් කම නිසා මිදීමක් නෑ එයාට දැනගෙන හිටියේ නෑ කියලා. ඒ නිසා වෙලා තියෙනවා නම් ඇවත් ඒවට මේවා තියෙනවා. ඒතර කවුරු කෙනෙක් පරාජික හතක වුණා එකපාරයි. ඒක වික්ෂුණ කෙනෙක් උපසම්පදා වෙච්ච ගමන් ආරන්ට එන්න කලින් රවංගේ බිරිඳ එක ගිහිල්ලා සංවාසයේදී ලාවා. ඒතකොට එයා දන්නේ නැහැ පරාජිකක් තියෙනවා කියලා. ඊට පස්සේ කෝ පරාජිකයි. ඒක අපෙන් දන්නේ නැහැ එකක් තියෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නියෝග කරේ නියෝගයක් කරේ උපසම්පදා වුණා නම් සීමාවෙදිම එළියට එන්න කලින් එතනින්දම පරාජික හතර උගන්ලා තමයි පිටත් කරන්නේ. අඩුම තරමේ කරේ. මොකද අනිත් ශික්ෂාපද කැඩුනා කියලා මොන හරි පිළියමක් තියෙනවා. ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන්. සංඝාධිශේෂයක් වුණත් වත්මාත් පුළ හරි ගැස්ස ගන්න පුළුවන්. මේකෙදි කරන්න නැත බෑ. ඒ නිසා පරාජික හතර කියන එක අතිශය ප්‍රබල ශික්ෂාපදයක්. සහ මහා දවන්ත ශික්ෂාපද සමූහයකට උපසම්පන්න භික්ෂුව එයාගේ සිත නොතිබුණත් එයා දැන නොදැන හිටියත් එයා බැඳෙනවා. එතකොට ඒකට අසු වෙනවා එයා. එතකොට එයාගේ වගකීමක් එනවා. ඒ නිසා මේ උපසාමනයට වඩා මේ උපසම්පන්න භික්ෂුව ඉහළින්. ඊට පස්සේ නෝ වත්ත සම්පන්න කියලා. වත්ත සම්පන්න කියලා කියන්නේ හරියට උපසම්පදා සීලය රකින්නවා කියන එකයි. වත්ත සම්පන්න කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ සුදුසු තමන්ට නොකළ යුතු දේවලින් වැළකීලා කළ යුතු දේවල් සිද්ධ කරන හොඳ සීලවන්ත උපසම්පදා භික්ෂුවක්. එයා ඉහළයි මේ උපසම්පන්න කෙනාට වඩා. දැන් ඔන්න වැදගත්කම් බලන්න. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් කිනට පුළුවන් පෘථග්ජන ආර්යෙක් වුණොත් එහෙම ඉදිරියට යනවා යා. ඒ ගිහි ආර්යයත් මෙහිකේ ඉදිරියට යනවා අපිට වඩා. දැන් සාමාන්‍යයෙන් පෘථග්ජන සාමාන්‍යයෙන් කෙනෙක් හොඳට සිල් රකින්නවා. හොඳට උසස්ලේ සිල් රකින්න. හැබැයි උපසම්පන්න භික්ෂුවක් ඉන්නවා මේකේ හැටියට මේක අපි ටෙක්නිකලි මේක අර්ථකථනය කළොත් මෙහෙමයි පේන්නේ. උපසම්පන්න භික්ෂුව කෙනා පාර සතර පරාජිකාව තමයි රකින්නේ. අනිත් ශික්ෂාපද වැඩි රකින්නේ නැහැ. හැබැයි තාමත් එයා අර සාමාන්‍යයට වඩා ඉහළ තැනක ඉන්නේ. මොකද හේතුව ඒක තමයි උපසම්පදා සීලේ තියෙන බලවත්කම. සිල් රකින්න සාමාන්‍යයට වඩා පතර පරාජිකාව විතරක් රකින්න උපසම්පන්නා භික්ෂු උපසම්පන්න භික්ෂුව නිවැරදි උපසම්පදා වෙලා තියෙනවා නම් එයා ඉහළ ස්ථානයක ඉන්නේ. ඒක දැන් බලන්න මේ උපසම්පන්න භික්ෂුවක් කිව්වම ඒක ලොකු බරක් තියෙනවා. එතකොට උන්වහන්සේට දන් දෙනවා වගේම තමයි උන්වහන්සේට දොස් තියනවා කියන උන්වහන්සේක බනිනවා කියන උන්වහන්සේට චෝදනා අනිකරුණේ කරොත් එහෙම ඒක සකාරණව යමක් කියන එක වෙනම දෙයක්. නමුත් අපි ද්වේෂ සහගතව උන්ට චරිත ඝාතනය කරන්නට අපහාස කරන්නට යදෙනවා කියලා කියන්නේ. ඒක දැන් බරපතල තැනක ඉන්නේ. මොකද මේ දානේ හෛරාකියක ඉහළට ගිහිලා දැන් වත්ත සම්පන්න උපසම්පදා ඊළඟට දින විපස්සනා ඥානලාභියා ඊළඟට සෝවන් මාර්ගස්ත්‍ය. ඒතර ආර්ය භාවයේ ගත්තම ඒක ඒ හෛරාකියක දැන් උඩට ගිහිලා ඉන්න උපසම්පදා භික්ෂුවක් කියන. ඒතර උපසම්පදා භික්ෂුවක සිල් රකින්න කෙනා ගොඩක් ඉහළින් ඉන්නේ. එතකොට සාමාන්‍ය රකිනාට වඩා පරාජික නොවීන උපසම්පදා භික්ෂුව ඉහළින් ඉන්නවා. එතකොට ඒකෙදි ගොඩාක් පරිස්සම් වෙන්නට ඕනේ. සමහර වෙලාවලට අපි දොස් තියනකොට පරාජික අතර රකින්න හාමුදුරුව කෙනෙක් නම් සමහරට ඔය ටිකක් අසභ්‍ය වචන වලින් ඊට පස්සේ සර වචන වලින් පරුස වචන වලින් බණිනා ඉන්නවා. එතකොට ඒකෙන් දරුණු විපාක ලැබෙනවා. ඉතින් මේ දානයත් මේ වගේ ආනිසංස දෙනවා නම් අනිත් පැත්තටත් ඒකේ ප්‍රතිවිපාකය ලැබෙනවා කියලා අපි සිහි කරන්නට ඕනේ. ඊට පස්සේ විදර්ශනා භාවනා වඩන අය ඊළඟට ඉන්නවා. ඒකේ ගිහියෙක් වුණත් වෙන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස. විදර්ශනායේ උදේවය ඥානය උපදවා ගත්ත අයෙක්, උදේවය ඥානය උපදවාගෙන ඉදිරියට යන කෙනෙක්, ඊළඟ සෝතාපට්ටි මාර්ගස්තේ. ඒ තමයි මේ මාර්ගසිත උපදින මොහොතේ ඉන්න කෙනා. අන්න ඒතර මේ ඔක්කොම කට්ටිය සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාවේ පිළිපන්න පුද්ගලයෝ වෙනවා. නම දෙනෙක් ඉන්නවා. ඊළඟ මාර්ගස්ත පුද්ගලයාට දෙනු ලබන දාණය විවරණය කරගත්තා. දැන් මෙතනට දැන් ප්‍රශ්නයක් එනවා. මේ දැන් අනිත් අයට පැහැදිලි විපස්සනා වඩන කෙනාට දෙන එක, ඊට පස්සේ තිසරණේ සමාදන් වෙච්ච කෙනාට දෙන එක. දැන් මේ මාර්ගස්ත පුද්ගලයාට මේක චිත්තක්ෂණයක් ඉන්න කෙනාට කොහොමද දන් දෙන්නේ කියලා ප්‍රශ්න කෙරුවා. එතන අපි විමසගත්තොත් මේ මාර්ගස්ත පුද්ගලයාට දෙනු ලබන දාණය විවරණය කරගත යුතුය. මාර්ගස්ත පුද්ගලයා විද්‍යමාන වන්නේ එක චිත්තක්ෂණයක කාලයක් සඳහා පමණක් නම් ධර්මයේ හැටියට ඔහුට ඇයට දානයක් දෙන්නේ කෙසේද යන ප්‍රශ්නේ මෙහිදී පැන නැගී. ඒ පිළිබඳ විවරණයක් දක්ෂිනා විභංග සූත්‍රෙහි අටුවාවෙහි දක්වා ඇත. ඊට කොහොමද මේක විස්තර කරන්න බලව කියවලා. සෝතාපන්න මාර්ගස්ත පුද්ගලයාට දානයක් දිය හැකිද? හැකිය. උදේවය ඥානෙ උපදවාගත් ආරද්ධ විපක්ෂක විපස්සක භික්ෂුවක් පාසිවුරුගෙන ගමට පින්ඳ පාති සඳහා පිදේ. උදේවය ඥානය ඇති කරගෙන ත්‍රිලක්ෂණේ වඩමින් බලමින් මෙයා දැන් ඔන්න පාත්‍ර සිවුරු අරගෙන පින්ඳ පාත වෙන භාවනායම තමයි ගමන් කරන්නේ. ගෙදර ద్వාරයේ සිටින ඔහුගේ පාත්‍රයගෙන නිවෙසියෝ එහි ඛාදනීය සහ භෝජනීය දේ දමති. ඔවුන් පාත්‍රය අරගෙන ඛාදනීය භෝජනීය දේවල් දානවා එකට. එම අවස්ථාවේදී භික්ෂුවට මාර්ගයේ උපදී. ඒ වෙලාවේ එයා විපස්සනාවට මාර්ගයේ උපදිනවා. මේ දානය මාර්ගස්ත පුද්ගලයාට ලෝකෝත්තර මාර්ගයේ සමංගී පුද්ගලයාට දුන් දානයක් නම් ඒක තමයි විවරණේ. ඒතකොට ඒ වෙලාවේ මාර්ගය දුනනේ මාර්ගස්ත්‍ය දුන් දානයක් වෙනවා. නොයසේ නම් මේ භික්ෂුව ආසන ශාලාවේ ඉඳගෙන සිටි. ඉඳගෙන ඉන්නවා දානශාලා ආසනසක දානශාලා. මිනිස්සු ප්‍රමින ඔහුගේ පාත්‍රයේ ඛාදනීය භෝජනීයදී තමයි ඒ මොහොතේ උට මාර්ගය උපදී. භාවනා කරගෙනට මාර්ගය උපදිනවා. මේද මාර්ගස්ත පුද්ගලයාට දුන් දාණය නම් වේ. නොයසේ නම් විහාරයේ හෝ ආසන ශාලාවේ සිටින එම භික්ෂුවගේ පාත්‍රය උපාසකවරු තම නිවසට ගෙන ගොස් ඛාදනීය භෝජනීය දෙහි දමති. එම මොහොතේ ඒක දාන වේලාවෙහි ඔහුට මාර්ගය උපදී. මේද මාර්ගස්ත පුද්ගලයාට දුන් දාණය නම් වේ. අන්න ඒතොර මේක තමයි විවරණේ තියෙන්නේ. කෙනෙක් යම් කිසි ඒ දානයක් දෙන අවස්ථාවේදී process එක යනකොට මාර්ගී ඉපදුනොත් ඒක මාර්ගස්ත්‍ය දුන් දානයක් කියලා හඳුන්වනවා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඊළඟ මොහොතේ පලස්තේක් වෙන නිසා ඊළඟ හැන්ද හෝ ඊළඟ මොහොත කොහොමද තීරණය කරන්න කියලා. ඒකට එකපාර විස්තරය කරන්න තේරෙන්නේ නැහැ. ඔකට අටුවාදී තියෙන විවරණය. මොකද නමුත් මේ ප්‍රශ්නේ වැලීඩ්. ඒ කියන්නේ මාර්ගස්ත්‍ය සිත්තක්ෂණයයිනේ. ඒතකොට ඇත්තටම මාර්ගස්ත්‍යට දානයක් දෙනකොට සත්‍ය වශයෙන් ගත්තොත් තුන් දෙනෙට පුද්ගල තුනකට දාලා දෙනවා. මොකද පෘථග්ජනයට දාලා දෙලා තිනවා. මොකද චිත්තක්ෂණ ඊට කලින් එයා පෘථග්ජනෙන්නේ මාර්ගස්ත එක චිත්තක්ෂණේ මාර්ගස්තය ඊළඟට පලස්තය. ඒතකොට තුන් දෙනාටම එයාද මොකද එක චිත්තක්ෂණයක දානයක් දෙනවා කියලා කරන්න බෑනේ. ඒතකොට ඒ තුන් අවස්ථාවෙම ඉන්න කෙනාට දානේ දීලා දෙනවා ටෙක්නිකලි. විපාක ලැබෙන්නේ කෙසේද කියන එක මට කියන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ මුළු දාණයම මාර්ගස්තයට ලඝු කරනවා කියලා කියන්න පුළුවන්. මේ අර පෘථග්ජන අවස්ථාවත් මාර්ග අවස්ථාව ලෙස අරගත්තොත්. නමුත් ඒ පලස්තයට දෙන දානයක් වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ එනවා. ඒ ගැටලුව තියෙනවා. නමුත් දැන් ඒක නිසා සමහරු හිතන්න පුළුවන් මේ මාර්ගස්තයට දන් දෙන්න ප්‍රායෝගික මාර්ගස්තයට පමණක්. ඒ කියන්නේ දැන් උදාහරණයකට දැන් සකදාගාමි මාර්ගස්තයට ওই ප්‍රශ්නේ ලොකුවටම එනවා. දැන් මොකද සෝවන් මාර්ගස්තය නම් අපිට පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා තව. ඒ කියන්නේ ඔක්කොම සියල්ල 9 දෙනෙක් ඉන්නවා. සකදාගාමි මාර්ගස්තයට හිම් බෑ. සෝතාපට්ටි ඵලය පුද්ගලයා සකදාගාමි මාර්ගයට උත්සාහවත් වුණත් ඒකේන වෝධාන හිත අහලගන්නේ ඊට කලින්. ඒ වෝධාන හිත දක්වා මෙයා සෝතාපට්ටි ඵලස්තේ. එයා සකදාගාමි මාර්ගස්ත කියන්නේ එයාට. ඒක එතනදී සකදාගාමි මාර්ගස්තයට දෙන්න වෙන්නේම මාර්ග හිතේ තියෙනකොට විතරයි. අනාගාමි අරහත්ත් එහෙමයි. එනිසා එතනදීත් ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් එතනදී ඒක හිතනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ මාර්ගස්තය එක චිත්තක්ෂණයක් නෙවෙයි. මාර්ගස්තය බොහෝ වෙලාවක් ඉන්න කෙනෙක්. මේක අභිධර්මයේ විතරයි මේ කතා කරන්නේ. සූත්‍ර අනුව එහෙම වෙන්න බෑ කියන එක. ඒතකොට ඒකට ඔය තර්කයේ කතා වස්තු ප්‍රකරණයේ තිබිලා තියෙනවා ඔය ප්‍රශ්න ටික. ඒකෙදී කියන දේ තමයි තර්කය. රතන සූත්‍රය එනවනේ. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. දර්ශන සම්ප්‍රදාය සමගම, ඒ කියන්නේ සෝවන් මාර්ගයේ උපදිනවත් එක දර්ශනය කියන්නේ සෝවන් මාර්ගයට උපදිනවත් සමගම, ඒ සමගම සහව සහේව සමගම සංයෝජන තිරක් දුර වෙනවා. මේ අදහස් කරන්නේ මාර්ගය පහළ වෙනකොට සංවේදන දුරවන්නේ. ඒ නිසා මේක එක චිත්තක්ෂණයෙන් වෙන එකක්. එහෙම නැත්නම් මේක කාලයක් ගිහිලා වෙන සිද්ධිය. මොකද මාර්ගස්ත්‍ය කෙලස් කපනවානේ, විනාශ කරනවානේ. ඒ කාලයක් ගිහිලා වෙන එකක්ද කියලොත් එහෙම කියන්නේ නැහැ. හැබැයි සමහර නිකායන් කියුවා අර බුදු දේශනාවත් අනුපුබ්බේන මේ දහවේ තෝකන් තෝකන් කනේ කනේ කම්මාරෝ රදතස්සේව නිද්ධමේ මල මත්තනෝ කියනකොට අනුපූර්වෙන් තමයි මේ කෙලස් කපන්නේ කියලා කිව්වා. ඒතර පිටේතරවාදීන් එක පිළිගන්නේ නැහැ. උන් කියන්නේ එක ෂණයෙන් වෙන්නේ. ඒතර දැන් ගත්තොත් එහෙම භාවනා කරන් යන කෙනාට අකුසල සිත් උපදින සමහර නිදාගින්න. ඒ වෙලාවෙත් යම් මාර්ගස්තේද්ද මාර්ගේ වඩන්නේ නැහැ. ඒ වෙලාවෙත් අතර මත නිදාගින්න ඉන්නකොට මාර්ගේ වෙනවා කියලා ගන්නෑ. උත්සාහය දුර වෙන තිබ වත්ත තාම ඒකට ඉන්නේ. නමුත් අකුසලයක් පහළ වෙනකොට එයා ඉතින් අකුසලයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒතර කොතනින්ද මේක ඩිෆයින් කරන්න කියන ප්‍රශ්න එනවා. ඒතකොට ඒතනදී තමයි තේරවාදීන් දැඩි ලෙස ඉන්නවා මේක එක චිත්තක්ෂණයකදී වෙන. ඒක චිත්තක්ෂණයෙන් තමයි මේ කෙලස් ටික දුරු කරලා දාන්නේ. එතනදී දැන් මාර්ග මොකද ඊට කලින් වෙන්නේ කෙලස් තුනී කිරීමක්. කෙලස් තුනී කිරීම. එතකොට එහෙම ගත්තම දැන් උදාහරණයකට අපි ගත්තොත් දැන් එයාගේ භවංග සිත් වීති සිත් පහළ වෙනවා, ජවන සිත් එහෙම මනෝද්වාරජ එහෙම පහළ වෙලා. ඊට පස්සේ මාර්ග වීතිය පහළ වෙනකොට භවංග භවංග චලන උපච්ඡේද මනෝද්වාරාවජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල ඵල භවංග උමත යන්නේ. දැන් මේ මේ ඇයි මේ එක චිත්තක්ෂණයක් ඉන්න කෙනෙක්ට මෙච්චර වැදගත්කමක් නැත්තම් ඒ මේකක් දුන්නේ කියලා කෙනෙක්ට තර්කයක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතනදී අපි බලන්නට ඕනේ මේ ආර්යයන් වහන්සේ පුද්ගල භේදය කියලා එකක් තියෙනවා. පෘථග්ජන සහ ආර්ය භේදය. ඒ පෘථග්ජන ආර්ය භේදය ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ කෙලෙස් ඇති නැති භාවය අනුව. පෘථග්ජනයාගේ භේදයක් තියෙනවා අහේතුක දුගති අහේතුක සුගති අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක කියලා. ඒක ඉන්නේ යාගේ ප්‍රතිසන්දිසිතත් අනුව. ආර්ය භාවයේ එනකොට භේදයේ තීරණය වන්නේ කොච්චර කෙලෙස් තියනවද නැද්ද. මොකද පෘථග්ජනයාට සියලු කෙලෙස් දුර වෙලා කිසිදු කෙලෙස්යක් දුර වෙලා නැහැ. සෝවන් එනකොට සංයෝජන කිසිදු දුර නැහැ. සෝවන් වල සංයෝජන තුනයි. සකදාගාම වෙනකොට තව දෙකක් තුනී වෙනවා. අනාගාම වෙනකොට ඒ දෙකක් නැති වෙනවා. අරහත් වෙනකොට ඉතිරි පහ නැති වෙනවා. එතකොට මේ විදිහට තමයි ඒ ක්ලේශ ඇති නැති භාවයන පෘථග්ජන ආර්ය බෙහෙදේ සිද්ධ වෙනවා. එතනදී දැන් උදාහරණයකට අපේ ධර්මයේ හැටියට මේක දීර්ඝ කාලීන වෙන process එකක් නෙවෙයි. මොකද දැන් ඉතින් කොතනින්ද මේක පටන් ගන්න හැම මොනද? නැත්නම් උදේවයි ඥානෙන් දැන් පටන් ගන්න. නැත්නම් තිසරණේ මොහොතේ දැන් පටන් ගන්න වෙනවද? කොහොමද මේක බලන්නේ? ඒතර දැන් අපි කියනවා උදාහරණයකට උසස් උදේවයි නැත්නම් බලව උදේවයි ඉඳලා පහාන පරිඥා පටන් ගන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ භංග ඥානෙ. නමුත් ඒක ප්‍රබල උදේවයි ඉඳලා පටන් ගන්න එකක් ටීකාවලට අනුව. ඒතර එතන ඉඳලා කෙලස් තුනී වෙන්න පටන් ගන්නවා. ඒතර මේ එතනින්ද මාර්ගයට පිළිපන්නා වෙන්නේ. නැත්නම් ditthi visuddhi අවස්ථාවේද? නැත්නම් මුලින්ම බණ අහන වෙලාවේද? සිල් රකින්න වෙලාවේද කියන ප්‍රශ්න එනවා. ඒතකොට ඒ අවස්ථාවේ අකුසල් වෙනකොටත් එයා තාම මාර්ගස්තෙහෙද්ද. එහෙම ගත්තම තේරවාදීන් දෙඩිව ඉන්න අදහසක් තමයි නේ මේක සිද්ධවන්නේ එක විශේෂ එක මොහොතක නිවන දකිනකොට ඒ නිවන අරමුණු කරමින් තමයි ඒක සිද්ධවන්නේ. ඒ වෙලාවේ ඒ නිවන අරමුණු කරමින් තමයි ක්ලේශ ප්‍රහාණයෙන්. මොකද නිවන අරමුණු නොකොට මේ ක්ලේශාවේ සම්පූර්ණයෙන් දුරු කරන්නට බෑ. ඒ නිසා අතීතේ කොච්චර තුනී වීමක් වුණාට දුර්වල වීමක් වුණාට මොකද එයා දැන් ගොඩාක් විපස්සනා වඩලා කෙලෙස් දුර්වල කරගත්ත බව ඇත්ත. නමුත් එයා ප්‍රතක්ජනවම සෝවාන් නැතුව කාලක්‍රියා කරලා සසර ගියොත් එහෙම අබුද්ධෝත්පාද කාලේ නැත්නම් අනාගත භවයන්හිදී එයා අති අකුසල වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට සමහර උග්ගටිතඥ සසර ගොඩාක් පෙරම්පුරාගෙන ඇවිල්ලා මේ භවයේ සතරපද ගාථාවෙන් රහත් වෙන්න තරම් හිටපු අය අතින් පව අකුසල් වෙලා තියෙනවා මේ ජීවිතේ. එතකොට ගොඩක් අකුසල් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කෙලස් තුනී කරා කියලා කෙලස් නැතිවීමක් වෙන්නේ නැහැ. ඒව නැවතෙන්නේ. හැබැයි නැවත දලු දාන්න පුළුවන්. හැබැයි ඒව දුරු කරන්න පහසුයි වෙනතර වඩා. එනවා ඒක ටිකක් දුර්වල බල දුර්වලලා තියෙන එක. ඒක වැඩිලා අනන්තරී පාප කර්මය දක්වා යන්නට පුළුවන්. ඔය මහා බෝධිසත්වයෙක්ට නියතිවරණ ලැබුණාට පස්සේ විතරයි ඔක ගරන්ටි එකක් තියෙන. නැත්නම් ඕන කෙනෙක් අතින් වෙන්නට පුළුවන් ඒ කාලෙදි. ඉතින් ඒ නිසා උන්වහන්සේලා තිබින් නොයෙකුත් අකුසල උන්වහන්සේතුන සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගත්තම මේක මේ පුද්ගලයා කොහොමද අපි ඩිෆයින් කරන්න කියලා බැලුවම මෙතනට එනකන් මේ කෙනාට උදාහරණයකට සියලු කෙලෙස් තියෙනවා. සියලු කෙලෙස් දුරු වෙලා නැහැ. මෙතනදීන් පස්සේ පලස්තේ ඉඳලා එතන බුදුරජාණන් දෙවත් ප්‍රහාණය කළා. තින්නම් වද තින්නම් සංයෝජන පරික්ඛය. මතකයි ඒක දුරු කරනවා. එතකොට ගත්තොත් එහෙම සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන සංයෝජන තුන මෙයා නැති කරලා. එයා ඒක නැහැ ඒ ටික. එදුර වෙලා. නමුත් මේ කියපු සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසයයි විචිකිච්ඡාවයි කියන තුන මේ දැන් මේ වෙනකොට මේ දැන් උදාහරණ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන තුන සම්පූර්ණයෙන් තියෙනවා. මෙතනදී සම්පූර්ණයෙන් නැහැ ඒ තුන. ඒක අපි ඉරේස් කරමුකෝ නා. මේක නැහැ ඒ ටික. මෙතනදී තමයි මේ කැපීම සිද්ධවන්නේ. කැපෙනකොට විනාශ වෙනකොට ඒ වෙලාවේ තියෙන ක්ලේශය තමයි නැති වෙන්නේ. ඒක නැති වෙන අවස්ථාව. ඒතර කෙලෙස් දුරු කරලා නැහැ. මොකද කෙලෙස් දුරු කරාම දුරු වෙන අවස්ථාවයි දුරු වූ අවස්ථාවයි දෙකක්. දැන් ගින්නක් නිවන කොටයි නිවුනට පස්සේ අවස්ථා දෙකක් නේ. ඒ නිසා මෙතනදී පැහැදිලියම කෙලෙස් කැපෙන අවස්ථාව විශේෂ සංසිද්ධිය. ඒ වෙලාවේ සියලු කෙලෙස් නැත්තම් මේ සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡාවන් තියනවා කියන්නේ දැන් අර සම්පූර්ණයෙන් තියනවා කියන සුදුසු නැහැ. මෙතනදී නැහැ කියන්නේ මෙතනදී නැහැ මෙතනදී තියෙනවා මේ කෙලෙස් දුරු වෙන අවස්ථාව. ඒ නිසා පුද්ගල ભેදයේ ගත්තම දැන් පුද්ගල ભેදයේ හදන්නේ කෙලෙස් ඇති නැති භාවයේ අනුවනම් සියලු කෙලෙස් දුරු නොවෙච්ච කිසිදු කෙලෙසයක් දුරු නොවෙච්ච කෙනා සෝ පු탁ජනෙක් වෙනවා. සංයෝජන තුනක් දුරු කරපු කෙනා ආර්යෙක් සෝවාන් කෙනා වෙනවා. සංයෝජන දුරු කරමින් ඉන්න කෙනා වෙනම පුද්ගලයෙක් වෙන්නට වෙනවා. ඒ නිසා මේක චිත්තක්ෂණයක් ඇතුළත මිනිස්සෙක් ගන්නෙ ඇයි කියන ප්‍රශ්නේ නෙමෙයි අහන්නේ. ඒක ගන්න සුදුසුකම් තියෙනවා එතන. ඒක ඇති. ඒක චිත්තක්ෂණයක් වීම නිසා වෙන අපේ වෙන දේශනාවලදී ඒක අපි හසුරව ගන්න එක වෙනම දෙයක් ඒකට අවදාළ විදිහට. නමුත් මෙතන ප්‍රායෝගිකව මෙයා වෙනම පුද්ගලෙ. මෙයා ප්‍රතක්ජනයි. මෙයා මාර්ගස්තයි. මේක පලස්තයි. මෙතේ පටිපස්සද්දී සංසිඳනවා సంతානේ. වීරිය නැති වෙනවා. වීරිය කියන්නේ ඒ කෙලෙස් ප්‍රහාණය තසාදිමිච්ච වීරිය සංසිඳනවා. මෙතන තමයි මේ පීක් පොයින්ට් එක මේ තියෙන්නේ. මෙතන තමයි මේ ඔක්කොම කටයුතු සිද්ධ කරන්නේ. මේක කෙලස් කපන්නේ. මේක තමයි නෛර්යානි. මේක තමයි නිවනට පමුණවන්නේ. මේකෙන් තමයි අපි කරගෙන ආපු ප්‍රැක්ටිස් එක පුහුණුව මස්තක ප්‍රාප්ත වෙන්නේ. මේකේ ඵලය ලැබෙන අවස්ථාව. ඒක මිදෙන අවස්ථාව. ඒක මිදුණු අවස්ථාව. මේක තමයි මිදෙන අවස්ථාව. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක්. ඒක චිත්තක්ෂණයක් වුණාට පුද්ගලයකස පනවන්න සිද්ධ වෙනවා එතන. මොකද ක්ලේශ පුද්ගල භේදයේ එන්නේ ක්ලේශ ඇති නැති බව අනුවනම් ක්ලේශය ඉන්න කෙනා ඒ අදාළ ක්ලේශය තියෙන කෙනා කලින් පැත්තට යනවා. දැන් සකදාගාමි ගත්තොත් එහෙම කාමරාග රළු කාමරාග පටිග දෙක තියෙන කෙනා සෝවන්. සක්කාය දිට්ඨිය ආදී තුන නැතුව නමුත් රළු කාමරාග පටිග තියෙන කෙනා සෝවන් පුද්ගලයා. රළු කාමරාග පටිගයි සක්කාය දිට්ඨිය ආදීයි නැති කෙනා සකදාගාමි පුද්ගලයා. නමුත් රළු කාමරාග පටිග දෙක දුරු කරන මොහොත ගත්තම ඒක වෙනම අවස්ථාවක්. ඒකට සෝතාපත් සකදාගාමි මාර්ග අවස්ථාව කියලා කියනවා. ඉතින් මේ විදිහට එක චිත්තක්ෂණයක් වුණාට මෙයාට වෙනම පුද්ගල අනන්‍යතාවයක් දෙන්නට සුදුසුයි. ඉතින් ඒ නිසා තමයි එහෙම දක්වලා තියෙන නිසා මේ අභිධර්මේන සූත්‍රයත් එක්ක ගැලපෙන්නේ නැහැ කියන අදහස ගන්නට එපා. ඒක එහෙම නම් කරන්නට සුදුසුකම තියෙනවා. තේරවාදී දැඩි ලෙස කියන එකක් තමයි මාර්ගය එක චිත්තක්ෂණයයි කියන එක. පෞද්ගලික දාන 14 සඳහන් කිරීමේ අනතුරුව තථාගතයන් වහන්සේම දානවල විපාක වෙන වෙනම විස්තර කළහ. තිරිසන් සතෙකුට දානයක් දී ආත්ම භව 100 කානිශංශ ගෙන දෙන දානයක් බලාපොරොත්තු විය යුතුය. එතකොට ආත්ම භව 100ක්. හැබැයි මේක මතක තියාගන්න ඕනේ සම්පූර්ණ වේලක් දෙන එකක් මේ කියන්නේ. එතකොට එනවා එහෙම ගත්තම අර මාර්ගස්ත්‍යාට දෙන එකේදී මුළු දානෙම මාර්ගස්ත්‍යාට දුන්නා ලෙස සලකනවා වෙන්නට පුළුවන් මේ කියන කතාවේ හැටියට බලමු අපි. නැත්නම් අපිට පැහැදිලිවම අවස්ථා තුනක ඉඳලා තියෙනවා. නමුත් මේ කතාවෙන් බැලුවම එහෙම ඒක අටුවාවක් කියලා නැහැ නේම තුන අවස්ථාවක් තියෙනවා කියලා. ඒ නිසා මේ මුළු දාන වේලම මාර්ගස්ත්‍යයර පිළිගන්නවා කියලා ගන්නට වෙන බවක් පේනවා ඵලසිත ඉපදුනා. කෙසේ නමුත් හරි. දුස්සීල පෘථග්ජනට දී දානයක් දී ආත්ම භව දහසකානි සංසකේදෙනවා. ඉතින් තිරිසනෙට දුන්නොත් එම 100ක්. ඒතර හොඳ සම්පූර්ණ වේලක් මේ කියන්නේ. දුස්සීල පෘථග්ජනය කියලා කියන්නේ යා තිසරණ සමාදන් නොනු හැබැයි සීලයකුත් නැති කෙනා. සීලවන්ත ප්‍රතක්ජනේ කියලා කියන්නේ තිසරණේ සමාදන් නොවිච්ච හැබැයි මොනවාද සීල් සමාදන් වෙලා ඉන්න කෙනෙක්. එයාට දුන්නොත් එහෙම ආත්ම භව ලක්ෂය කාණිසංශ ගන්නට පුළුවන් කියලා. අබෞද්ධ එතකොට අභිඥාලාභී. ඒකට අබෞද්ධයන් අතර ඉන්න ඉහළම කෙනා තමයි අභිඥාලාභී කෙනා. මොකද අබෞද්ධ ශාසනයක යන්න පුළුවන් උපරිම තැන තමයි අභිඥාව. විපස්සනාවක් නැහැ නේන්නේ. එතකොට අනාශ්‍රව ධර්ම නැහැ නේ කියලා අධිගමනය කරන්නේ. ශාස්ත්‍රව ධර්ම අතර ඉහළම තමයි අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන උපදවාගන්න සාමාන්‍යයෙන් බොහෝ කලාතුරක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අභිඥාත උපදවා ගන්න. ඒතර මේ මට්ටමට ගියපු කෙනා කෙලෙස් යටපත් කරපු විශේෂ පුද්ගලෙ. ඉතින් ඔහුට දෙන දාණයෙන් කෝටි 100 කානිසස්ස බලාපොරොත්තු. ඒ කියන්නේ බිලියනයක් කියලා තමයි ගන්නෙ. කෝටි 100ක්. ඊට පස්සේ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන අයෙකුට පිටිපන්නකට දෙන දාණයක් දී ආත්ම භව අසංඛේයයක් ආවා. ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි සංඛ්‍යාවක් කියන එක දීර්ඝ සංඛ්‍යාවක් කියන එකයි අදහස් කරන්නේ. එතකොට දැන් බෞද්ධයෙක් එතකොට දැන් මේකට වැටෙනවා තිසරණේ සමාදන් වෙච්ච තැනේ ඉඳලා අපි කලින් කිව්වා. තිසරණේ සමාදන් වෙච්ච තැනේ ඉඳලා මේ පිරිස මේ 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 මාර්ගස්ත්‍ය දක්වාම සෝවන් මාර්ගයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා කියන ගණයට යනවා. ඒතකොට සාමාන්‍යයෙන් ගිහියෙක් බෞද්ධයෙක් වුණත් දෙන දාණය දැන් අපිමු දැන් එතකොට බලන්න පෝය දවසක අපි සිල් ගත්ත පිරිසට දෙනවා කෑම පැකට් උදාහරණයකට බලන්න. දැන් ඒතකොට එක කෑම පැකට් එකක් එක සම්පූර්ණ වේලක් මේ කියන්නේ හොඳ කෑම වේලක් දුන්නොත් ඒකෙන් අසංඛේය ආනිසංස තියෙනවා. දැන් සිල් ගත්ත පිරිස 200ක් නම් 300ක් නෑ. ඉතින් ඒක මහා දානයක් මේක. ආර්යයන් වහන්සේ කෙනෙක්ට භික්ෂුවක්ට දෙන දාණය තරම් මහත්ඵල නොවෙන්නට පුළුවන්. හැබැයි බලන්න 이르දීන් යන තිසරණේ සමාදන් නොවිච්ච 이르දීන් යන තාපසේකට දෙනකොට වඩා විශේෂයි. ඒ කියන්නේ අසංඛේ කියන්නේ කෝටි 100කට වඩා ආනිස ආත්ම භවල ආනිසස ලැබෙන දානයක්. ඒතකොට සීල් පිරිසකට දන් දැන් සමහරට කියන්න පුළුවන් සීල් පිරිසේ අඩුපාඩු තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා ගත අඩුපාඩු තියෙනවනේ. සීල් පිරිස සමහරලාට හොඳට බණ අහන්න නැති වෙන්න පුළුවන්. එතන ප්‍රශ්න වෙනවා වෙන්න පුළුවන්. එතන සාමාන්‍ය පොරකෑ වෙන්න පුළුවන් සීලය පොඩ්ඩක් අපිට පැහැදීමක් ඇති නොවුනා වෙන්නට පුළුවන්. නමුත් මේ කට්ටිය තාම ඉන්නේ අර තිසරණේ සමාදන් වෙච්ච පිරිස ඇතුලේ. ඒකෙන් තිසරණේ සමාදන් වෙලා සීලයක් නොරකින්න කෙනාට දෙන දානයත් අසංකේයානිසංසයනේ මේකේ හැටියෙ. මොකද අර කැතුලේ කැටගරි 9ක් හිටියානේ. සෝතාපට්ටි පලසච්ච කිරියයි පටිපන්න පිරිස අතර. ඒතර ඒ කට්ටියට දෙන දානෙම කෝටි 100කට ආත්ම භාවයට වැඩි අසංකේය කියලා, ඒ කියන්නේ විශාල ප්‍රමාණයක ආනිසංස ගෙන දෙන එක. එතකොට දැන් ඒ අතර දැන් අපි හිතමුකෝ සිල් අරගත්ත කියලා කියන්නේ දවසකට හරි අපිටම ගෙදරදී පංචශීලයේ රකින්න නැති වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා ඇවිල්ලා ඒ සීලය රකින්නවා ඒ කෙනා. ඇවිල්ලා සීල් රැකලා පන්සලේ ඉඳලා බරන් ටික අහලා හිත සංවර නොවන වෙන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේලාගේ තිත් සම්පූර්ණයෙන් සංවරයි කියලා එකක් නැහැ. අපි අර ඒ පැමිණෙන උපසම්පදා සීලෙන් අපේ ලොකු වෙන ආරක්ෂාවක් හිතට වැටක් බැඳෙනවා. ඒ නිසා ඒක එක්තරා සංවරයක්. ඒ නිසා ඒක ගරු ගාම්භීරයි, බැරෑරුම් සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගොඩක් ලං වෙනවා අපේ ප්‍රතිපදාව. ඒ නිසා අපේ දානේ අපිට දෙන දානය සාමාන්‍යයෙන් උසස් ලෙස ධර්මයේ සඳහන් කරනවා. ඒ උපසම්පදා භික්ෂුන්ට දෙන දානේ. එතකොට නමුත් එහෙම කියලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා අතර ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඇවැත්වලට පත් වෙනවා වෙන්නට පුළුවන්. අපි පිරිසුදු කරගන්නවා. සමහරට පිරිසුදු කරගන්න කාලය යනවා. ඉතින් ඒ සතර පරාජිකාව තියෙනකන් අපි තාම මේ උපසම්පන්න කැටගරි එකේ සතර පරාජිකාව තියෙනකන් සාමාන්‍ය භූමියෙන් උඩ ඉන්නේ. ඒ වගේ තමයි තිසරණයේ තියෙනකන් අර අබෞද්ධ තාපස පිරිසෙන් ඉහළට තමයි අපි ඉන්නේ. එතකොට ඒ මට්ටමේ ඉන්නකොට ඒකේ බලන්න අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් පන්සලට. මේක විශේෂ දානයක් අනිවාර්යයෙන්. මේ දානේ විශේෂයි. එනිසා සිල් පිරිසට දන් දෙනවා කියන එක ලඝු කොට සලකන්නට එපා. මේකේ හැටියට තව බලවත් දානයක් බවට පත්මු. සාමාන්‍ය සිල් පිරි දෙනවා කියන්නේ දැන් සිල් පිරි සමහරු රෙදී දෙනවා, සිල් රෙදී දෙනවා. ඔවුන්ට ගිලම්පස ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඒක ලොකු ආනිසංස ගෙන දෙන්නා වූ දානයක්. ඔවුන්ට සමහරට ඉඳ ගන්නට පහසුකම් සලසලා දෙනවා. මෙට් අරන් දෙන්න පුළුවන්. රැට ඉන්නවා නම් net එකක් දෙන්නට පුළුවන්. ඒවා ඉතින් ලොකු ආනිසංස දායි කුසල කර්ම. ඊට පස්සේ එතනින් පස්සේ එන හැමෝටම දෙනේවවල අසංකේයයක් ආත්ම භවවල ආනිසංස බලාපොරොත්තු වෙන කියලා කියන්නේ කියව ගන්න පුළුවන්. ඉහතින් සඳහන් අවස්ථාවල දක්ෂිනා නමින් හඳුන්වා ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ යැපීම සඳහා ඔවුන්ගේ ಗುಣ සහ උපකාර සිහි කර දෙන දාන නොවේ. එතකොට ඒ කියන්නේ ඔවුන් අපිට උපකාරයක් කරා. හරිනේ? එහෙම සිහි කරලා නැත්නම් ඔවුන් අපිට උපකාර කරපු නිසා ඒ ගුණය ඔවුන් අපිට උදව් කරපු නිසා ඒක නෙවෙයි. බත් පිඩක් හෝ පිඩු භාගයක් පිළිගැන්වීමින් අදහස් නොකරේ. ඒ කියන්නේ බත් පිඩ පොඩි දෙයක් අදහස් කිරීමක් නෙවෙයි. දායකයා වෙත පැමිණි අයෙකුට ඔවුන්ගේ මනෝරථය සම්පූර්ණ කරමින් කර්ම විපාක විශ්වාසයෙන් යුතුව දෙන දාණයම මෙහි දක්ෂිනා යන නමින් හඳුන්වනු ලැබේ. ඒතකොට ඔවුන්ගේ සැපය හිතාගෙන අනේ මෙයා කෙනාට යහපතක් වේවා කියන සැපේ සරකාගෙන මේකෙන් මට ලොකු විපාකයක් ලැබෙනවා. ඒතකොට ගුණේ සිහි කරන්න පුළුවන් බුදුරණාහි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ගුණේ සිහි කරන්න පුළුවන්. නමුත් මේකෙන් මට ලොකු විපාකයක් ලැබෙනවා. කර්ම විපාකයක් ලැබෙනවා කියන යහපත් සම්මා දිට්ඨිය පිහිටලා ඒ සම්පූර්ණ දානයක්. ඒකේ මනුරතේ පිරෙන්න, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ලොකුවට ඒ දානේද, ඒ කියන්නේ බඩ පිරෙන්න දෙනවා කියන එක වේලක් නෙමෙයි කතා කරන්නේ. හොඳට යැපෙන්න පුළුවන් බඩ පිරෙන මට්ටමේ දාන වේලක් දීම තමයි මෙතන හිතුවා. අර ಗುಣ අපිට මේ මොනවද උපකාර කරා මට, ඒ වගේ ಗುಣ උපකාර උන්ගේ අපිට තිබිච්ච ප්‍රතිලාභ එහෙම සිහි කරලා දෙන එකක් නෙවෙයි මේක. මට ලොකු කුසලයක් රැස් වෙනවා මේ තරම් ගුණවත් උසස් පුද්ගලයන්ට නැත්තම් ඔවුන්ට දන් දීම තුලින් කියලා අදහස් කළ දෙන එක. සූත්‍රයේ සඳහන් වන්නේ මේ දාණය විපාක ලබා දිය හැකි ආත්ම භව ගණනයි. 100ක් 1000ක් කියලා කිව්වේ. උදාහරණයකට තිරිසංසතෙකුට ලබා දෙන ආහාරය ආත්ම භව 100ක විපාක ගෙන දෙයි. දුශීල පෘථග්ජනයට ලබා දෙන දාණය ආත්ම භව 1000ක විපාක ගෙන දෙයි. අටුවා විස්තර කර ඇති පරිදි මේ හැම ජීවිතයකදීම විපාක වර්ග 5ක් අත්දැකිය හැකිය. නිකන් විපාක වර්ග 5ක් තියෙනවා. මොනවද 5? ආයුෂය, වර්ණය, සැපය, බලය හා පටිභාණය. පටිභාණය කියන්නේ අර වේගෙන් වැටෙන නුවණ කියන එක. අර swift wisdom කියලා කියන්නේ ඒක. සමහර විට් කියලා කියනවා. ඒ කියන්නේ වේගෙන් වැටෙන එක. ඊට අමතරව දුක් පීඩා නැතිවීමද මෙහි ආනිසංශ ලෙස හිමි වේ. එතකොට මේ කියන ආත්ම භව 100කට හොඳ වොරන්ටියක් ලැබෙනවා. හැබැයි ඉතින් බලවත් අකුසල කර්ම කරලා ඉතින් නිරේට වටනොත් ඒක කරගන්න බැරි වෙයි. දුකෙතිර වෙනවා. ඒ දුගතේ තියෙන සමාජයට ආනිසංස ලැබෙන ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දානයක් අපේ ජීවිතවල දීලා ඒක සහ දුගති සුගතයන් නිරේක වගේ තැනකට වටනොත් ඉතින් විපාක ලබා ගන්න බැහැ. ගති විපත්තියෙන් වැහෙන නිසා තිරිසන් වෙලා හිටියත් මනුස්ස රටියත් යම් විදිහකට ඒ දානවල විපාක අපිට ලැබෙනවා. ඒ නිසා දැන් ඔය සාමාන්‍යයෙන් අද බෞද්ධයෝ ගොඩාක් දන් දීලා තියෙනවා. ඒකට ඉතින් හැම එකක්ම ලොකු ආනිසංස ගෙන දෙන දේවල්. ඉතින් ජීවිතවල අඩුපාඩු නැතුව නේ මිනිස්සුන්ගේ. අපි හැමතිස්සෙම ඒ අපි කරපු හොඳ දේවල් සිහි කරන. يعني ඡාගානුස්සතිය කියලා කියන්නේ සීලානුස්සතිය කියලා කියන්නේ දේවතානුස්සතිය කියලා කියන්නේ ඡාගානුස්සතිය කියන්නේ තමන්ගේ දීමේ හැකියාව සිහි කරන්නට. සීලානුස්සතිය කියලා කියන්නේ තමන්ගේ සීලවන්ත භාවය සිහි කරන්න. දේවතානුස්සතිය කියලා කියන්නේ දෙවියන් සාක්ෂය කොට තබාගෙන තමන් තුළ තියෙන තමන්ගේ ඉතිරි ගුණ සියල්ල ඕන ඔක්කොම ගුණ කරපුවා. තමන්ගේ ත්‍යාගවන්ත භාවය, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භෞෂ්‍රුත භාවය, ප්‍රඥාව මේ වගේ ගුණ සිහි කළ. මේවා නිසා තමයි දේවත්වයේ ඉපදුනේ. මාතුලත් මේ ගුණ තියෙනවා කියලා තමන්ගේ ගුණ සිහි. මේක පොසිටිව් ඇටිටියුඩ් එකක් ඩෙවලොප් කිරීම. ඒක අපි නිතර සිහි කරන්නට ඕනේ. අපි ගොඩක් කරලා බලන්න අපේ තියෙන අඩුපාඩු අපි සිහි කරගන්නවා. අඩුපාඩු සිහි කරන්නට ඕනේ. ඒක හරි ගස්ස ගන්න ඕනේ. ඒක වෙනවා. නමුත් ඒක ගැන දුක් වෙවි ඉන්න නෙවෙයි තියෙන්නේ. අපි කරපු කුඩා නමුත් හොඳ නැවත නැවත සිහියට අරගෙන ඒක හිත ශක්තිමත් කර ගැනීම තමයි අපි කරගන්නට ඕනේ. ඒක කරනකොට බොහොම ප්‍රබෝධයක් හිත තුළ ඇති වෙනවා. එතකොට ඒවා මත තවත් ඒ ගුණ වර්ධනය කර ගැනීම ඉඩ අපිට හම්බ වෙනවා. ඒ නිසා දැන් මේ සූත්‍රය අධ්‍යයනය කරා අපි කොච්චර දන් දීලා තියෙනවද සමහර අය තිරිසන් සතුන්ට, හිඟන දුප්පත් මිනිස්සුන්ට, මහා සංඝයාට, ඊට බුද්ධ පූජා ආදී පවත්වලා තියෙනවා. ඉතින් මේ වගේ බැලුවම කොච්චර අපි දන් දීලා තියෙනවද කියන එක සතුට වෙන්නට කාරණාවක්. ඒ නිසා ලොකුවට බිහිතියක් ඇති කරගන්න නැතුව ඊළඟ බවල කොහියයිද කියලා බොහෝ දුරට බලහන බොහෝ ගොඩක් අය සුගතියට තමයි යන්නේ. ඉතින් ඒ තමන්ගේ සීලය රැකගෙන හොඳ බලවත් අකුසල කර්ම නොකර ඉන්න එක තමයි කරන්නට තියෙන්නේ. ඒතකොට ඒ වගේම දින නිතිපතා පුළු පුළුවන් මට්ටමින් දානය, සීලය, ඊට පස්සේ පොහොය රට සිල් ගන්නවා නම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, වැඩිහිටි උපස්ථානය, දෙමව්පියන්ට සැලකීම, ගෙදර යුතු කන්ටික ඉෂ්ට කිරීම, ඒවා කරමින් දවසට භාවනා ටිකක්, විපස්සනාවක්, සමතයක් හිම වඩාගෙන ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ දක්ෂිණා විභංග සූත්‍රයේ අහනකොට අපිට තේරෙන්නනවා අපි කොච්චර වාසනාවන්තද සහ පින් කරලා තියෙනවද කියන එක අපිට තේරෙනවා. ඉතින් පෞද්ගලික දාන 14 සඳහන් කිරීම අනුතරව තථාගතයන් වහන්සේ සාංගික දාන 7ක් දේශනා කළසේක අපි ඊළඟ දවසේ කොහොමද මේ සාංගික දාන ටික ලැබෙන්නේ කියලා විස්තර කරගමු. ඒක ගැන යම් යම් විස්තර තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ගොඩක් අයට ප්‍රයෝජනවත් ඒ කොහොමද මේ සාංගික දාන සිද්ධවන්නේ කියලා. හොඳයි එහෙනම් අපි දේශනාව අවසන් කරනවා. අද දවසේ පෞද්ගලික දාන 14 මම කතා කරේ ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න.
තේරුවන් සරණයි සම්මහන්ස දේශනාවේ මුල් හරියේදී විස්තර වුණා අර චිත්ත වීදියත් එක්ක අර ගෝත්‍ර වූ මාර්ග ඵල ඒ විදිහට යන පිළිවෙල සම්මහන්ස එතන තමයි ප්‍රශ්නයක් තවසන්න සර අපි දැනුම් දෙනවනේ ඔබ වහන්සේදීම දැන් අර ප්‍රතිච්ඡ නැති ඛණ්ඩ පවා දුක විදිහට සලකනවා කියන්නේ ඒ න්‍යායෙන් ගන්න බැරි සම්මහන්ස මේ නිසා
සැප විදියට නෙවෙයි, ඒ කියන්නේ කැපෙන නියමිත කෙනා ආර්ය කෙනෙක්ට සලකන්න බැරි ගහන්න වෙනවා.
ඔව්.
එහෙම වුණොත් එහෙම ඉතින් දීපංකර පාද මූල ඉඳලම බුදුවරයෙක්ට සලකන්න පුළුවන් නේද? ඉතින් ඒක එහෙම නියමිත භාවයෙන් කරන්න සුදුසු නැහැ. එහෙම 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 ගන්නට සුදුසු නැහැ. ඒ වෙලාවේ දාණයට ආනිසංස ලැබෙන්නේ යා ඉන්න ස්ටේට් එක අනුව. ඒ පුද්ගලත්වය බෝධිසත්වයේ පෘථග්ජනයෙක්. ඒ කියන අය මේ බෝධිසත්වයේ පෘථග්ජනද නැද්ද කියලා වාදයක් නෑ. උන්වහන්සේ පෘථග්ජනයෙක්. පෘථග්ජන නිසා තමයි උන්වහන්සේ අතින් අකුසල කර්ම සිද්ධවන්නේ. පංචාන පස්පව් කැඩෙන්න පුළුවන්නේ. අර්ථ භංජක මුසාවාදයක් විතරයි කියන්නේ තේ තනුන්ගේ අර්ථය නැසෙන එක. ඉතින් ඒ විදිහට ගත්තම ඒ එහෙම කරන්න සුසු නැහැ. ඒක මම කිව්ව ඉස්සෙල්ලාම අර ගෝත්‍ර වූ පුද්ගලයා මොනවාද ආර්ය පක්ෂයට දාලා කතා කරන්න පුළුවන්. මොකද යා නිවන අරමුණු කිරීම සහ කෙලස් තුනී වීම සහ පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මවමින් ආර්ය ගෝත්‍රයට යන පැත්තට ඉන්නේ. ඒක බර කරන්න බුණා මේ වෙලාවේ. නිෂ්පරියායෙන් ගත්තොත් ඒක පරමත්ත දීපනේ ටීකා පැහැදිලිවම කියනවා. ඒක තමයි පිළිගත් අදහස. නිෂ්පරියායෙන් ගත්තොත් මෙයා පෘථග්ජනයි. ආර්ය භූමියට දාන්න බෑ මෙයාව. මොකද වෝධාන අවස්ථාවේදී සෝතාපන්නයි. යා සකෘදාගාමි ගණයට ගන්නෙ නෑ අපි. වෝධාන අවස්ථාවේදී. ඊට පස්සේ අනිත් අවස්ථාවලත් එහෙමයි. ඉතින් මොකද ආර්ය භාවයේ තියෙන ලක්ෂණය තමයි කෙලෙස් කැපිලා තියෙනට ඕනේ, කෙලෙස් කපමින් ඉන්නට ඕනේ. ඒක තමයි ආර්ය භාවයේ තියෙන මූලිකම ලක්ෂණය. පෘථග්ජන ගෝත්‍රභූ කෙනා කරන්නේ ඒ කෙලෙස් කැපීමට සුදුසු පරිසරය සකස් වෙලා ඒකට යන්න ඉන්න කෙනා. ඉතින් නමුත් යාර කෙලෙස් සියල්ල තියෙනවා යාගේ. ඒතර අනුසය ඔක්කොම ගත්තොත් යාර සියලු අනුසය තියෙන කෙනෙක් කියලා. සෝවනාරයන් වහන්සේගේ අනුසය හතරක් මාර්ගස්ත්‍යගේ අනුසය හතරක් තියෙනවා. ඒක තියනවද හෝ නැහැ කියන්නෙත් නෑ විවහාරයේදී. සාමාන්‍යයෙන් තුනක් කැපෙමින් පවතින්නේ සානුසය කියලා කියන්නෙත් නෑ එතනදී. එතකොට ඒ නිසා මේ ගෝත්‍රභූසිත කාමාවචර සිතක්. ඒ නිසා ඒක අරමුණ නිවන වෙච්ච බව ඇත්ත. නමුත් ඒක තාම කාමාවචරයි. ඒ නිසා එයාව ආර්ය භූමියට අපි ගන්නෙ නැහැ නිෂ්පරියායෙන්. පරියාය ක්‍රම වලින් ආර්ය පක්ෂයට අපිට ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම 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 තැන් තියනවා ධර්මයේ. ඔය මේ ඒ පැත්තට බර කරලා කතා කරපු තැන්. නමුත් පුද්ගල බෙහෙදේ නිෂ්පරියායෙන් ගත්තොත් පුද්ගල බෙහෙදේ ගන්නෙ කෙලෙස් කැපීම සහ නැතිභාවය කියලා ත්‍රි හේතුක පෘථග්ජනය කියන සංඛ්‍යාවට තමයි එතනදී ඇතුළත් වෙන්නේ. නිසා ගෝත්‍ර භූ වචනය තුල එයා ආර්ය භූමියට යන කෙනෙක් වැඩෙන කෙනෙක් කියලා විවහාර කරලා තිබුණාට නිෂ්පරියායෙන් අපි සලකන්නේ ආ පෘථග්ජනෙක් ලෙස.
ඒ
කියන්නේ ඒ පරියායන් තියෙන පුළුවන්. පරියායන් තියෙනවා අපි අප්පෝ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම එක පරියායයක් තමයි දුක්ඛ සමුදය කියන්නේ තෘෂ්ණාව විතරයි. අනිත් සියල්ලම දුක. ඒතකොට ඒ කියන්නේ ලෞකික දේවල්. තව පරියායයක් ගත්තට පස්සේ තෘෂ්ණාවයි ලෝභ දෝෂ මෝහ දසවිධ ක්ලේශයම දුක්ඛ සමුදය ඉතිරිට තමයි දුක. එනා පළමු පරයයේදී තෘෂ්ණා වර්ජිත විරි කෙලස් නමය දුක සමුදේ නෙවෙයි. ආය විදිහට පරයයන් ගත්තම අපිට එක එක විදිහට ඉස්සර කරන්න පුළුවන්. ඒකේ නිෂ්පරයය කියලා එකක් අපිට හම්බ වෙනවා. නිෂ්පරයය කියලා කියන්නේ ඒක තමයි අර බොයිල්. දැන් වේදනාව ගත්තමත් බුදුරණන් ආසම දේශනා කරනවා වේදනාව දෙකක් කියන්න පුළුවන්, වේදනාව එකක් කියන්න පුළුවන්, වේදනාව තුනක් කියන්න පුළුවන්, පහක් කියන්න පුළුවන්. හැබැයි නිෂ්පරයයක තුන ආනන්දය. ඒක තමයි නිෂ්පරය. ඒ නිසා සමහර වෙලාවට නිෂ්පරයය හොයන්න බැරි වෙන පුළුවන්. නිෂ්පරියාය ක්‍රමයට දැන් රතන සූත්‍රය එකෙත් ඔය සංඝයා අර්ථකථනය කරනකොටත් අපි එහෙමනේ. දැන් අපි කියන උපසම්පන්න ආර්ය භික්ෂුව තමයි සංඝයා නිෂ්පරියායෙන්. පරියායෙන් අපිට උපසම්පන්න පෘථග්ජනයත් ගන්න පුළුවන්. හැබැයි රතන සූත්‍ර පරියායට ආවට පස්සේ මේක වෙනස් වෙනවා. එතනදී කෙලින්ම සංඝ කියන්නේ ආර්ය භාවයට පත් වෙච්ච අය. ඒකේ ගිහි උපාසකයත් ඉන්නවා. ඒ කියන්නේ අර නතේ භවං අට්ඨමං ආදීහන්ති කියන තැන්වල අටුවා විස්තර කරනකොට සක්‍රත්වයේ හිටියත් බ්‍රහ්මත්වයේ හිටියත් එතන හැමතැනම යා ආර්ය පුද්ගලයා. දැන් අර මොකද්ද කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා කියන එකේ පටිච්චාදනය කරන්නේ නැහැ කියන එක ඒක අදාළ වෙන්නේ භික්ෂුන්ට. ඒ නිසා එතන අටුවා පාඨය විස්තර කරන්නේ භික්ෂුන් අරබයා. මොකද ඒක භික්ෂුන් තමයි ඒක වහන්නේ නැත්තේ. මොකද භික්ෂුන්ට ඇවතක් වුණාම වහන එක ප්‍රශ්නයක්. ඒක තමයි ඇවතක් සිද්ධ වෙනවා. ඉතින් යා වහන්නේ නැහැ සෝවන අරණ මහසත්. වහන්න සිතක් එන්නේ නැහැ තමන්ගේ අඩුපාඩු වර්ධ. ඇවත දේශනා කරගන්න. ඉතින් ගිහි කෙනෙක්ට ඒක එච්චර ඒක අදාළ නැහැ. ඒක ඒක ලොකුවට අදාළ වෙන එකක් නෙවෙයි. ඒක මෛතුනේ දුණා කියලා ඒක ගිහිල්ලා කාට හරි කන්ෆෙස් කරන්න එහෙම එකක් වෙන්නේ නැහැ ගිහි අය. ඒ නිසා ඒ ගාථාව වෙන්නේ භික්ෂුන් වහන්සේලා විතරයි. අනිත් ගාථාවල හැමතැනම ආර්ය 108ක් ආර්යෝ ගත්තාම එතන ඒ සියලු සංඝයා කියලා ගන්න. ඒකනේ දම්පි සංඝේ රතනම් පණීතම් කියලා කියන්නේ. අට සතම් පුද්ගලා කියලා ගත්තාම ඒ පුද්ගලයෝ 108 දෙනා තමයි සංඝයා. ඒකේ මේ එතන පුද්ගලයන් දක්ෂිනා පුද්ගලයන් දුන්නව මහත්ඵලයි වුන් සංඝ රත්නෙ නැහැ එහෙම කියලා එකක් නැහැ එතන. ඒ කියන්නේ යේ පුද්ගල අට සතම් පසත්තා යම් පුද්ගලයෝ 108ක් වෙයිද චත්තාරි ඊතාන යුගානි හොಂತಿ තේ දක්ිනේ වුන් තේ දක්ිනේ යා සුගතස්ස ශාවක වුන් සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ දක්ිනේයි. සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලන් ඔවුන්ට දෙන දානේ මහත්ඵලයි. ඉදම්පි සංගේ මේක තමයි සංඝයාගේ තියෙන රත්න භාවය. රතනම් පනිත රත්න භාවෝ. එතකොට මේ ඒ සියලු දෙනාම තමයි සංඝයා කියලා ගන්න. ඒක පාලි අධ්‍යයනය කරන අටුව හරියට තේරුම් ගන්න පුළුවන් අයට පැහැදිලි හොඳ කතාව ඒක පැහැදිලි කතාව. සමහර කෙනෙක් හිතන්න පුළුවන් නැහැ පෘථග්ජන නැත උපසම්පන්නය විතරයි සංඝයාට එන්නේ කියලා. නෑ, ඒක ඒ රත්න සූත්‍ර අටුවාවේදී පැහැදිලිවම ආර්ය පුද්ගලයොත් ඇතුළත් වෙනවා මේ සංඝරත්නෙට. ගිහි අය වුණත් රත්න සූත්‍ර පරිදි. ඒ නිසා තමයි ඔක පරයය දෙකක්. එතකොට රත්න සූත්‍රයේදී එක පරයයක් කරන් තිනවා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියනකොට වෙන පරයයකින් ඒක සරණයි. ඒ විදිහට ඔය එක එක පරයයවල් තියෙනට පුළුවන්. පරයයවල් තියෙන නිසා මේ ඒක ධර්මයේ තියෙන එක්තරා එකක්. ඒක තමයි තේරවාදයේ ඉගෙන ගන්නකොට ගොඩක් අර හාත්පසින් ඉගෙන ගන්නට කියලා කියන්නේ. අපි සමහරවිට අපිටත් සමහර පරයයල් පස්සේ හවු වෙන්න පුළුවන්. එතකොට ඉතින් අපි හිතන් හිටපුව වෙනස් වෙනවා. ඒක වෙන්න පුළුවන්. මේ මේ දැන් උදාහරණට මේක මෙහෙමයි කියලා හිතන් ඉනවා. තව තැනක අපිට හමුනනේ පරයය වෙන විදිහකටත් කියන්න පුළුවන්. මේ නිසා එතකොට අපි දැනුම අලුත් වෙනවා. ඒක ඉතින් නිර්වාණාබාධි ලොකු බාධාවක් නැහැ. ඉතින් ධර්මඥානෙ හිමින් සැරේ වර්ධනය කරගන්නට ඕන. නෑ නෑ, සත්‍ය කියලා ගත්තම පරමාර්ථ වශයෙන් ගත්තම ධර්ම ටික ධර්ම ටික. නමුත් ඒවා වල දුක් දැන් සත්‍ය කියලා ගත්තම ඕක හරි අමුතු එකක්. පරමාර්ථ සත්‍යයක් වෙන්න නම් ඒක හැමතිස්සෙම දේශනාව එක්ක සම්බන්ධ වෙන්න ඕන. යමක් සත්‍ය හෝ අසත්‍ය වෙන්නේ මොන හරි අදහසක්. ඒක හිතලා තියෙනවද දැන්? දැන් සත්‍යයක් හෝ අසත්‍යයක් වෙන්න නම් ඒකේ ඇත්තටම මෙන්ටල් කන්ටෙන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයක්, ඕක කවුරු හරි හිතපු දෙයක්. මේ මොනවාද කෝපේ සත්‍යයිද කියලා අහුවොත් එහෙම එකක් නැහැ. මේ කෝපේ තියනවා කියන ස්ටේට්මන්ට් එක සත්‍ය හෝ අසත්‍ය. කෝපයක් ඇත කියලා හිතුවොත් ඒක සත්‍ය හෝ අසත්‍ය. එතකොට සමහර කට්ටිය තේරුම් ගන්නවා අපි මුලදී එහෙම තමයි මාත් හිතන් හිටියේ මේකේ විද්‍යමාන භාවයම සත්‍ය භාවය කියලා. නෑ, සත්‍ය කියලා ගත්තාම ඒක විද්‍යමාන භාවයටම සත්‍ය කියලා අපිට කියත හැකි. නමුත් සත්‍ය කියන වචනය ඉන්දියානු සමාජයේ භාවිතා වෙලා තියෙන සහ ඒක හැම භාෂාවකම භාවිතා වෙන විදිය තමයි ට්‍රුත් කියලා ගත්තොත් සත්‍ය කියලා ගත්තොත් ඒක අපි ප්‍රකාශ කරන දෙයක්. හිතන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය නිර්වචනය කරනකොට කියන තත අවිතත අනඤ්‍යතත. මොකද්ද මේ කියන්නේ? තත කියලා කියන්නේ බුදුරජාණන්සේ යම්සේ දේශනා කරයිද ඒ ලෙසටම පවතිනවා. ඒක තමයි සත්‍ය භාවය. අවිතත ඒක බොරු වෙන්නේ නැහැ. අනඤ්‍යතත විනාකාරයකින් වෙන්නේ නැහැ. මොකද්ද ඒතර මේ හැමතිස්සෙම බුදුරජාණන්සේ දේශනා කරා නම් මේක විසින් දුක උපදවනවා. මේ ධර්මයේ විසින් දුක උපදවනවා. මේ ධර්මයේ දුකට හේතු වෙනවා. අනිත්‍ය දුක්ඛනාත්ම නිසා. ඒතර ධර්ම ධර්මතා මේ ඔක්කොම එක මිශ්‍ර කරලා තමයි කියන්නේ මේවා දුක්ඛ සත්‍ය කියලා. ඒතර පරමාර්ථ වශයෙන් තියෙන ධර්ම ටික තමයි කියන්නේ. නමුත් ඒවා ධර්මතා එක්ක ඇඳිලා තියෙන්නේ. ජාතිපි දුක්ඛා කියලා කියනවා. ජාතිපි දුක්ඛා කියන්නේ ධර්මතාවයක්ම බුදුරජාණන්සේ දුකයි කියලා කියලා තියෙනවා. ජරාපි දුක්ඛා. පරමාර්ථ වශයෙන් තියෙන්නේ ස්කන්ධ පංචකය තමයි. නමුත් ඒවායි පැත්ම, බිඳීම, දිරීම, දුක් උපදවන බව මේ ඔක්කොම එකතු කළා තමයි උන්වහන්සේ කියන්නේ මේක දුක්ඛ සත්‍යයක් කියලා. ඒ නිසා පරමාර්ථ විතරක් ගන්නට බෑ. ධර්මතාවත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේක තියෙන්නේ. විස්තර කළා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි සත්‍ය කියන එක හැමතිස්සෙම දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනේ. යමක් ඒ කියන්නේ යමක් උන්වහන්සේ යම් දේශනා කරා නම් ඒක එසේ වෙන්නේ නැතුව වෙන විදිහකට වෙන්න බෑ. ඒක අට්ඨහන මේතන් අනවකාශෝ. ඒ නිසා මේ සත්‍ය ද ස්කන්ධ ආයතන ධාතු වගේ කෙලිම ධර්ම ගැන කියලා තියෙන සත්‍ය කතාවේදී හැමතිස්සෙම ඒක මොකද අසත්‍යයක්. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම අසත්‍යයක් කියලා කිව්වොත් එහෙම යමක් අසත්‍යයක් වෙන්නට නම් ඒ කියලා තියෙන ප්‍රකාශනය බාහිර නැත්තම් සත්‍ය වශයෙන් විද්‍යමාන නැති වෙන්නට ඕන. සත්‍ය අසත්‍ය භාවය හැමතිස්සෙම පුද්ගලයෙකුගේ අදහසක් එක්ක එන එකක්. ඒතර සත්‍ය කියලා බුදුරණාහි කියන්නේ උන්වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු දේ තමයි අපි සත්‍ය කියලා සඳහන් කරන්නේ. ඒතකොට තියෙන දෙයට කෙනෙක්ට කියනවා තියෙන දෙයම තමයි සත්‍ය කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් සත්‍ය කියන වචනේ නිර්වචනය හරියට කරොත් එහෙම එතන හැමතිස්සෙම උන්වහන්සේගේ අදහස දේශනාව උන්වහන්සේ ප්‍රකාශ කරපු දේ ඒක බොරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒකට සත්‍ය කියලා කියන්නේ. ඒ නිසා ඔය විදිහට ගත්තම ධර්ම ධර්මතා දෙකම මිශ්‍ර කරලා තමයි චතුරාර්ය සත්‍ය අපිට විස්තර කරන්නට වෙන්නේ. නිර්වාණය කියන එක ධර්මය දුක්ඛාදී සත්‍ය ගත්තම ඒවා ධර්ම ඒවල ධර්මතා මේ ඔක්කොම මිශ්‍ර කරලා තමයි කියන්නේ. හොඳයි. හරිද දන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියනවනේ.
චෙල්ලා
සරණයි ගෞරවණීය සත්වයේ පුද්ගලෙක් නැති වුණාට ඒ දුක් සියල්ලම තියනවා විඳිනවා දැනෙනවා. දැන් උදාහරණයකට ප්‍රතිතරකයක් මට අහන්න පුළුවන්. දැන් සත්වේ පුද්ගලයෙක් ඉන්නවා නන්ද නිවන ඕන කියලා අහන්න පුළුවන්. මට කියන්න පුළුවන් ඔව් සත්වයා පුද්ගලයා ඉන්නවා. ඒතකොට එයා දුක් විඳිනවා. ඒ නිසා දුකෙන් මිදෙන්න තමයි මට නිවනක් අවශ්‍ය වෙන්නේ. හරිනේ? ඒක බලන්න. ඒතකොට කෙනෙක් තරමනේ. ඒතකොට සත්වයා පුද්ගලයා ඉන්නවා නම් එයාට දුක නැති තැනකට ගියොත් ආයතකොට ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙක් කියතයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ඒක හොඳටම ඔළුවේ තියාගන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ සත්වේ පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියලා කියලා තියෙන්නේ සත්වයා පුද්ගලයා ආත්මයා කියලා ආත්මයක් කියලා අපි සලකන දේවල් ටිකක් තියෙනවනේ. ඒ ලක්ෂණ ටිකක් තියෙනවනේ. ඒ ලක්ෂණ කිසිවක් නැහැ කියන එක නෙවෙයි. උදාහරණයකට සත්වයෙක් කියලා ගත්තම රූපයක් රූපකයක් රූපයක් තියෙනවා කියලා තියෙනවා. රූපේ ක්‍රියාත්මක වෙනවා. විඳිනවා කියන එක තියෙනවා. හැඳින ගන්නවා කියලා එකක් තියෙනවා. ක්‍රියා කරනවා කියලා එකක් තියෙනවා. දැන ගන්නවා කියලා එකක් තියෙනවා. වැරදි තීරණ ගන්නවා, හොඳ කරනවා, නරක කරනවා. මේ වගේ එක එක දේවල්නේ අපි සත්‍යය කියලා හඳුන්වන්නේ. ඒතර ඒ වගේම එකේ තියෙන තව එකක් තමයි එකම කෙනෙක් ලෙස දීර්ඝ කාලයක් ඉන්නවා. උපන් කෙනාම මරණකම් ඉන්නවා. නැත්තම් භවෙන් භවයට යනවා. මේ තමයි සත්ව සංකල්පය. සත්ව සංකල්පය. එතන මේ සත්ව සංකල්පයේහි ඉතිරි ඔක්කොම ටික මෙතන තියෙනවා. එක දිගට ජීවත් වෙන එක පුද්ගලයා තමයි පෙන්වන්න බැරි. කියන්නේ විඳීමක් තියෙනවා, දැනීමක් තියෙනවා, හැඟීමක් තියෙනවා, වැරදි තීරණ ගන්නවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ හැබැයි ඒ නාම රූප පරම්පරාවෙහි මේ අසවලා තමයි මේ උපන් දවසේ ඉඳන් ඉන්නේ ඐඩෙන්ටිටි ප්‍රැක්ටිස් ප්‍රොබ්ලම් ඔෆ් ඐඩෙන්ටිටි කියලා ඔගේ දර්ශනය කියන්නේ. ඒක දර්ශනයේ ලොකුවට මේ එකක් ප්‍රොබ්ලම් ඔෆ් ඐඩෙන්ටිටි කියන එක. ඒතර ප්‍රොබ්ලම් ඔෆ් ඐඩෙන්ටිටි කියන්නේ ඒක ගන්නේ නම් සාමාන්‍යයෙන් දැන් තමන්ගේ තියෙන රූප ශරීරයේ සෛල ඔක්කොම වෙනස් වෙලා අලුත් වෙනවනේ මාස ගානකින්ද කොහෙද. ඊට පස්සේ සති ගාන ඊට පස්සේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. එතකොට කුඩා කාලේ මට ලැබිච්ච ප්‍රොපර්ටි එක දැන් මට අයිති කියන්නේ මොන පදනෙමින්ද අපි සම්පූර්ණ සෛලත් වෙනස් වෙලා ඔක්කොම වෙනස් වෙලා කියනකොට. එතන කෝපෙන්නන්නේ ඉස්සලා පුද්ගලයාක් වම් පුද්ගලයා පෙන්න ගන්න බැරි වෙනවා. හැබැයි ප්‍රොපර්ටි එකේ අයිතිය තියෙනවා. එතකොට අපි කියන්නේ අපි ඒ ලීනේජ් එකමනේ තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ අපිට. එතකොට ප්‍රොබ්ලම් හිටින්න කියන්නේ පෙන්නන්න බෑ පුද්ගලයා. ඉතින් ඒකේ බැලුවම ඔය කියපු තනි පුද්ගලයා පෙන්නන්නට බෑ. ඒ තනි පුද්ගලයා තමයි සත්වයා කියන සංකල්පයේ තියෙන ප්‍රධානම අංගය. සමහරු කියනවා ඒ තනි පුද්ගලයාම ඊළඟ භවයටත් යනවා. සමහරු කියනවා ඒ තනි පුද්ගලයා ඉඳලා වෙන පුද්ගලෙක් හැදෙනවා. කම නැහැ. හැබැයි ඒ භවේ එයා ඉන්නවා දිගටම. ඒ භවය දිගටම ඉන්නවා. ඉතින් සත්ත අදහස කියලා කියන්නේ. සත්ත භවෙහි තියෙන ප්‍රධානම එක තමයි මේ තනි පුද්ගලයා. හැබැයි ඒකෙම තියෙන තවත් අංග තමයි විඳිනවා, දැනෙනවා, මොනවද තීරණ ගන්නවා, හොඳ නරක කරනවා, ඥානවන්ත වැඩ, අඥාන වැඩ ඔක්කොම කරනවා. දැනගැනීම් තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්ක අර පුද්ගලයා තමයි ඒ පුද්ගලයා කියන එක මට තමයි තියෙන්නේ. හැබැයි බුදුරණන් සිතන අර ප්‍රධාන එක නෑ. එකම පුද්ගලයා පෙන්වන්න බෑ. ඒක පෙන්වන්න බෑ. ලොජිකලි පෙන්වන්න බෑ ඒක ඇතර. තර්කේනොත් ඒක පෙන්වන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂිනොත් දකින්නට පුළුවන්. සත්‍ය පුද්ගලයා නෑ. හැබැයි අර ටික නැතුව නෙවෙයි. මිදීම්, හැඳීම්, හැඟිනීම්, දැනීම් ආදී නැතිව නෙවෙයි. එතකොට දැන් උදාහරණයකට මං ගත්තොත් සත්වයා ඉන්නවා කියන තර්කේ එන්නකොද? සත්වයා ඉන්නවා. එතකොට සත්වයා ඉඳලා සත්වයා ඔන්න ඉන්නකොට සත්වයා ඉන්නවා කියලා උපකල්පනය කරොත් එයාට දුක් වේදනා හට ගන්නවා. සැප වේදනාවක් නැතිලා දුක් වේදනා වෙනවා. වැරදි තීරණ ගන්නවා. වැරදි හැඳිනීම් තියෙනවා. පව් කරනවා. හරිනේ? වැරදි අනවශ්‍ය දේවල් දකින්න එයාට අප්‍රසන්න දේවල් දකින්න. ඒතර මෙයා කියන මේක පීඩාව. එයා දිරනවා, මිරනවා, ඔක්කොම වෙනවා. එතකොට අපි සත්‍යය හිටියත් ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ මේ සිද්ධියනේ. විඳින එක, දැනෙන එක, මෙයා කරන එක ওই ටික. ඒක ඒ දැනීම, විඳීම ආදී සිද්ධ වෙනවා ඒ විදිහටම. අපි හිතනවා මේක රිසීව් කරන තනි කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි රිසීව් කරන තනි කෙනා පෙන්වන්න බෑ ලොජිකලි. කොච්චර පෙන්වුවත් ඒ පෙනන්නට බෑ. හැබැයි ඒක දැනෙනවා. දැන් ඒ විදිහට තියෙනවා. එසකොට මෙතන සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේ මෙතන මොකක්වත් වගකීමක් නැතුව මේ නිකන් ගල් බොරළු ගොඩක් වගේ කියලා එකක් නෙමෙයි මේ කියන්නේ. මෙතන විඥාණය, වේදනාව, සංඥාව, කර්මය, ක්‍රියාව, හොඳ නරක මේ සියල්ල සහිත හැබැයි අර එක්කෙනා කියලා පෙන්වන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. හරිනේ? එතකොට දැන් සත්‍යය හිටියත් උදාහරණයකට අපිට දුක වෙන්නේ මේ සත්‍යය නෙවෙයි අර ප්‍රශ්න ටිකනේ. අපිට කියන්න පුළුවන් ඒක රිසීව් කරන කෙනෙක් නැහැ කියලා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් නෙවෙයිනේ. සත්‍යය හිටියද නැද්ද කියන එක තර්කානුකූල පැත්තින් මේක දැනෙන එකනේ ප්‍රශ්නේ. මේක දිරණ එකනේ ප්‍රශ්නේ. මේක විඳින එකනේ ප්‍රශ්නේ. හිතනොත් හිතන පුද්ගලයෙක් ඉන්නවා කියලා. හිතනොත් හිතා ගන්නවා. ඒක නොහිතුවත් ඒක දැනීම තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණා කියලා වේදනාව දැනෙනවා නැහැ කියන එක නෑ අපහසුතාවය දැනෙන. ඒ නිසා මෙතන අර සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා අර කෙලින්ම අහන්න හොඳ නෑ. සත්‍ය පුද්ගලයෙක් නැත්තම් කවුද විඳින්නේ වගේ එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. බුදුරජාණන් සත්‍ය පුද්ගලයෙක් නැහැ කියනකොට ගන්නේ අර එකම ඩෙන්ටිටියක් ලෙස පෙන්වන්න පුළුවන් ඒ පුද්ගලයා නැහැ කියන එක විතරයි. තව තියෙනවා සත්වල සල්කනක් ආණ්ඩු කරා. ඒ කියන්නේ ආණ්ඩු කරා කියන්නේ මේ Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් කියන එක. ඒකත් නැහැ. හරි. හැබැයි අර ටික තියෙනවා මිදීම් දැනීම් ආදී. ඒ නිසා මේ ධර්ම පරපුරටම වගකීමක් එනවා. මොකද ඒකට තමයි දුක එන්නේ. ඒකට තමයි ප්‍රශ්නේ මැවෙන්නේ. ඒක ඊළඟ භවයකට ගියාම ඒකටේ ප්‍රශ්න ටික එනවා. ඒක හිතනවා, දැනෙනවා, සමිඥානක භව තියෙනවා. ඒ නිසා මේක AI එකක් නෙවෙයි. මේක કૃතිම දෙයක් නෙවෙයි. මේකේ තියෙනවා මේක තමයි මේකේ තියෙන විශේෂය. මේක තමයි කොන්ෂස්නස් කියන එකේ තියෙන ලක්ෂණය. උතන තමයි භෞතිකවාදයේත් එක්ක අපි හැපෙන්නේ. මේක මේ රූපයක තියෙන දෙයක් නෙවෙයි, විතරක් තියෙන දෙයක් නෙවෙයි. මේක අතිශය සංකීර්ණ සිද්ධියක් මේක. ඒක තියෙන්නට ඕනෙම අරූපී ගතියක ස්වභාවයක. ඒ නිසා මේකටම වගකීම එනවා මේකට පැමිණෙන දුක නිදහස් වෙන්නට. ඒ නිසා ඔය සත්පුද්ගලයෝ නැහැ කියන එකේදී අර මම කියලා හිතන් ඉන්න පුද්ගලයන් නැහැ කියලා අයින් කරගත්තා. ඒක විතරයි නැත්තේ. අනිත ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. ඒ නිසා හිතුවත් නැතත් මේක නවත්ත ගන්න ඕනේ කියන තැන තමයි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා යම් ප්‍රමාණයක්. මට ඇහෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ, කැඩි කැඩි ඇහෙන්නේ. පොඩ්ඩක් ආයෙ රිපීට් කරන්න ප්‍රශ්නේ පොඩ්ඩක්.
පරාජික ස්වාමීන් වහන්සේ පරාජික කෙනෙක්ට කුලන්ත රහතන් වහන්සේ කෙනෙක්
වුණා. පරාජිකා වෙලා තාම භික්ෂුවක් ලෙස පෙනී සිටමින් රහත් වෙන්න බෑ. මාර්ගඵලයක් ලබන්න බෑ. ඉදිරි දියුණුවක් නෑ. ඒ කෙනා සාමණේර වුණොත් හෝ ගිහි වුණොත් එහෙම එයාට මාර්ගඵල ලබන්න බාධාවක් නෑ. ඉතින් සියලු මාර්ගඵල ලබන්න පුළුවන්. නමුත් කතාවල තියෙන්නේ අග්ගිකන්දම සූත්‍රය අහලා සිවුරු ඇරපු පරාජිකා වෙලා සාමණේර වෙච්ච සමහර සාමණේර ස්වාමීන් වහන්සේලා අනාගාමි මට්ටම දක්වා ගියා. ගිහි අයත් ඒ වගේ මාර්ගඵල ලැබලා ස්වර්ගයටත් ගියා කියන. ඉතින් ඒ විදිහට බැලුවම හැබැයි ඉතින් අනාගාමී වුණා රහත් වෙන්න බාධාවක් නැහැ කියන එක තමයි මගේ නම් අදහස. මොකද ඒක අමුතුවෙන් අනාගාමී භාවයයි රහත් භාවය විතරක් බලපන කර්මයක් කියලා එකක් නැහනේ. එහෙනම් කියන්න වෙනවා පරාජික උත්වීම කියන එක අරිහත් භාවය වළක්වනවා කියලා එහෙම එකක් නැහැ සාමාන්‍යයෙන්. ඉතින් එයාට මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි එයා සාමාන්‍ය භූමියට හෝ ගිහි භූමියට යනකොට ප්‍රවිද්දෙක් ලෙස පෙනී සිටලා කරන්නට බෑ. හොඳයි, එහෙමනම් අපි අද අවසන් කරමු. අද බෝහාර ධර්ම දේශනා අපි වැදගත් මාතෘකාවක් කතා කරා මේ පුද්ගලික දාන සම්බන්ධයෙන්. ඉතින් අද දින ධර්ම දේශනාව සඳහා බැතිබර අනුග්‍රහය සිදු කරන්නේ ස්විස්තරලන්තයේ පදිංචි ජිනීවා නුවර පදිංචි ස්විස්තරලන්තයේ ජිනීවා නුවර පදිංචි කුමාරි නෙළුම්දිනී මහත්මිය විසින්. ඒගේ ධර්ම දානයේ අරමුණ තමයි කුමාරි නෙළුම්දිනී මහත්මිය නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට. එතුමීගේ සියලු රෝගාබාධයන් දුර වී සුව වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා. පහන් හා තරංග යන පුතුණුවන්ට පුතුරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් මේ පිනක ලෙස හේතු වේවා. මේ දරුවන්ට හොඳින් ඉගෙන ගන්නට හැකියාව ලැබේවා. කුමාරි නෙළුම්දිනිය මහත්මියගේ මෑණියන් වන සුජීවත්ව සිටින DMS නෙළුම්දිනිය මහත්මියටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා සිද්ධ කරනවා. පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු අර්ථයෙන් ධර්මයේ උපකාර කරන සීරුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අපි සතුටින් අනුමෝදන් වෙනවා. ධර්ම දේශනාව සඳහා Zoom app එක ලබා දෙන ස්විස්තරලන්තයේ පදිංචි වජිරනාසිංහ මහතාට සමිය පරිලෝ යන්නේ දින උතුමන්ගේ ආදරණීය පියාණන්ට මේ පින් ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්න ඉඩ ලබා දෙන මේ Zoom එකදීම ඉතින් විශේෂ පිනක්. ඉතින් එතුමාට මේ පිනෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා නිවන් මාර්ගයන් ලැබේවා. පියතුමාටත් ඉන්නව තැනකින් මේ පින අනුමෝදන් නැවත අනුමෝදන් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අදින ධර්ම දේශනාවට ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් පින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඉතින් මේ නිලුම් කුමාරි නිලුම්දිනිය මහත්මියටත් තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිරෝගීව නිදුක්ව නිරෝගීව නිවන් මඟ යාගන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් මේ දේශනා මාලාව ඉතාම හොඳින් සංවිධානය කරන අපේ උද්‍යානි උනන්තන්න මැතිනියටත් අපේ විශ්ව උනන්තන්න මහත්මයාටත් තව තවත් ඒ ධර්ම ප්‍රචාරණ කටයුතු වල නියැලෙමින් ශාසනයට උපකාර කරමින් තමන්ගේ නිවන් මාර්ගය යාගන්නට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ආය වගේම අද දවසේ පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළ අපේ ප්‍රසාද් මහත්මයා, වෙනදක නිශේෂ් මහත්මයා, ඒ හැමගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මියගිය ඥාතීන්ද පින් අනුමෝදන් වීමෙන් දුකෙන් අත මිදී සැපෙන් අභිවර්ධනය වෙත්වා. දෙවියෝද පින් අනුමෝදන් වීමෙන් විශේෂයෙන් ආත්මාරක්ෂක ලෝකපාලක මේ සෙනසුනට අධිගෘහ දිවරාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිවීමේ ආයු වර්ණ සැබ්බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද ශාසනයේද ආරක්ෂාවට නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං. චිරං රක්칸තු ත්වං සදා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බානපත්ත්‍යා ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.